ശരണായി അതപ്പറ്റി സുപ്രത് പറഞ്ഞ ഞങ്ങൾക്ക് അർഹതാ ദിനത്തില് വിശദമാകുന്ന അവസാനം അപ്പക്കരി അനുകമ്പായി അപ്പക്കി കൗർണിയ സ്വയംവാസിന്ധമായി
ജീവിതനാട് തിരുവൻ ശരണായി മംഗളാപുരത്തിനോ അത് ദിവസരി അപ്പൊ സ്വാമിനാസേ ഭോഗ്യ ദിവസം ശിരുദിനാട്ടും വിവര കറുപ്പു ഭാഗ്യത്തുനാസ് ദേശനാഥ സൂത്രയാക്കിയിട്ട് മാലിക്യപുത്ര സൂത്ര തിരുവനന്തപുരം കറുപ്പ് ദേശനാഥ പ്രസാദ് വട്ടിനാക്കാം വിസ്മത്ത് കിടന്നിട്ട് അപ്പൊ ശക്തി പ്രമാണ ഉത്സാഹിച്ചത് പാതക കിടന്നിട്ട മാളുങ്കി പുത്ത സൂത്രയ മീ മാളുങ്കി പുത്ത സൂത്ര സൂത്ര കീപേ ആക്തിയനത്തിന് സംയുക്തനിക്കായ ഹത്തര് പുത്തഹാൻസിത്തെ ഉള്ള തീയന് ഈ മാളുങ്കി പുത്ത സൂത്ര തമ്മായി അപ്പി കഥാപാഠ കിടന്നെ മനുഷ്യക്കെട്ടിക്കുന്നവരുടെ ഭാഗ്യ ഉദാഹരണ അവസ്ഥയിട്ട് ഭാഗ്യത്തൊന്നുഹാൻസേ കലിൻ ബുദ്ധപിയാനന്ദ ഹാൻസേ ഇന്ത്യ സമാജേ ഹിറ്റപ്പുവായിട്ട് ഹേമാഗതി ഭാഷാവിൻ പാലി ഭാഷാവിൻ ധർമ്മദേശനാക്കള ഏ ധർമ്മദേശനാക്കളെ വിമുക്തിക്കാൻ സമാജേ കേട്ട് ഇവകെയും വെട്ടഹീം സഹകത്തെ പിരിച്ചെക്കട്ടെ സത്യവാദീവ ജീവിത ഗവേഷണ സത്യക്കാണ് മുഖാദ്ധ ഗവേഷണക്കറുപ്പുവായിട്ട് ദേശനാക്കറുപ്പ് ധർമ്മയാണ് ഇതപ്പെട്ട ഈ ധർമ്മക്കിരിക്കാണ് ക്രമയാണ് രാമുക്കിട്ട കൊട്ടുവില്ല അപ്പിട്ട് അപ്പേ ആവേ എനിക്ക് അത്തേക്കട്ടെ അപ്പേ അനന്യത ആവേക്കിട്ട കൊട്ടുവില്ല അതിന്റെ ഏ ആവേനിക്കത്തേ സീമാപൗറു വിലകിന ഗിഹില്ല ഏ അസത്യതാവേ പതനം കുറവല അവബോധന്നെ ജീവിതത്തില പെനനഗീമേ അസത്യതാവേ അസത്യതാവേ തന്നെ വരദ് പെണ്ണറതൊന്ന് ദാമ එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කර ධර්මයේම ඉගෙන ගන්න ලැබෙන එක වටින දෙයක්. කාලානුරූපීව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට නොයෙකුත් ආකාරයේ විග්‍රහයන් එකහස වෙලා බුදුරජාණන් වහන්සේගේ බුදුපියාණන් වහන්සේගේ මූල ඉගැන්වීමට යම් යම් කාරණා එකහස වෙලා පසු කාලීනව ඒ එකහස වෙච්ච කාරණා ධර්මයේ සේදි දිදුලන්න පටන්ගෙන මූලික ධර්මයේ තියෙන පැහැය වැහිලා යන ගතිය මතු වුණා. ඉතින් අපිට දැන් කාලයේ වැලි කලාවෙන් ඇහිඳ ගියපු ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කර ධර්මයම ඉගෙන ගන්න ලැබීම එක අතකට භාග්‍යයක් වෙන අතරෙදී අනිත් එක තමයි ඒ ධර්මයට අනුව හිතන්න ලැබීම. ඒ ධර්මයට අනුරූපවම හිතන්න ලැබෙනවා නම් දැන් භාග්‍යතුන් වහන්සේ මොන විදිහට පවිත්‍රව ධර්ම දේශනා කරලා තියෙනවා නම් ඒ ධර්මය කාලයෙන් වැහෙද්දී පෙරලා පිරිපහදු කරලා පිරිසිදු කරලා ඉස්මතු වුණත් ඒ කියන විදිහටම ධර්මය අහන්න ලැබෙන්නේ නැති වුණොත් ඒක භාග්‍ය අහිමිවීම. එතකොට සුපිරිසිදුව ධර්මය ඇහෙන්නත් ඕන, ඒ වගේම ඒ ධර්මයට අනුව හිතන්න ලැබීම. අන්න ඒ ධර්මයට අනුවම හිතන්න ලැබීම මිනිස්සෙක් වෙච්ච කෙනෙකුට භාග්‍ය උදා කරන අවස්ථාවක් වෙනවා කියලා තියෙනවා. එහෙනම් අපේ වාසනාවන්ත වෙන්නේ, වාග්යවන්ත වෙන්නේ සුපිරිසිදු ධර්මයක් අහන්න ලැබීමත්, ඊට අනුව හිතන්න ලැබීම කියන එකයි පළවෙනි වාක්‍යයෙන් කියවෙනවා. ලෝකේ කලාතුරකින් කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න හම්බ වෙන්නේ. ඊටාම කලාතුරකින් කෙනෙකුට තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන්නේ. මොකද එදා සමහර භික්ෂුන් වහන්සේලා දැන් සාති භික්ෂුන් වහන්සේ වගේ අය යමක වගේ භික්ෂුන් වහන්සේලාත් එදා භාග්‍යවතුන් වහන්සේ ධර්මාන කාලේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ වුණත් වෙනස් විදිහක මම භාග්‍යවතුන් වහන්සේගෙන්මයි අහගත්තේ කියලා වැරදි අදහසක් ආරෝපණය කරගෙන තිබුණා. ඉතින් එදා කාලේ එහෙමනම් දැන් මෙතුවක් වසර ගානක් දශක ගානක් සියවස් ගානක් පහු වෙලා තියෙද්දි ඒ ලෝකේ කලාතුරෙන් කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහන්න හම්බ වෙන්නේ. ඒ ධර්මය අහන්න හම්බ වුණත් ඒ අනුව හිතන්න ප්‍රායෝගිකව හුරු කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අන්න මේ ඒ කියන්නේ ඒ ධර්මයේ පිරිසිදුව හම්බ වුණා. ඒ ධර්මයට අනුව හිතන්න ඒ ධර්මයට අනුව හිතන්න ප්‍රායෝගිකව හුරු කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. දැන් අපිට ප්‍රායෝගිකව හුරු කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි කියලා කියන්නේ ඇයි? එකක් තමයි අපි ලෝකෙත් එක්ක ඇලිලා ඉන්න, ලෝකය අනුභව කරන, ලෝකයේ ප්‍රිය දේවල් එක්ක එකතු වෙලා අප්‍රිය දේවල් පිටුවහල් කරන්න, ඒ කියන්නේ හොඳ දේවල් ලං කරගන්නටත් නරක දේවල් ඈඩ් කරගන්නටත් සමහර කාරණාවන් තුළ මධ්‍යස්ථ වෙන්නටත් අපි කැමතියි. බාහිරකටනේ අපි යොමු වෙලා තියෙන්නේ. එහෙම ලෝකයක් එක්ක ලෝකයේ රසයේ භුක්ති විඳිනේ කරන අපිට මේ ප්‍රායෝගිකව හුරු කරන්න දැන් මම කැමති වුණාට හිත ඇතුළු මම කැමති වුණාට සසරෙන් එතර වෙන්න අපි මොකද්ද ඇතුළාන්තයෙන් හිතේ අකමැති බවක් ඇති වෙනවා දහමක් මේ හුරු කරන්න. කියන්නේ මේක මම කියන්නේ නිරතුරුව දවස් පැය 24ම කරන්න පුළුවන් කියන එක නෙමෙයි. නමුත් මොකද්ද කියන්නේ මේ ලෝකයේත් එක බැඳිලා ඉන්න මොකද්ද අමුතු කැමැත්තක් ඇතුළාන්තයෙන් තියෙනවා. ඒකම ප්‍රායෝගිකව හුරු කරන එක ලේසි වැඩක් නෙමෙයි කියලා කියන්නේ මේ ලෝකයේ එක අතකට ගහගෙන යද්දි මේ උඩුගම් බලා පීනනවා වගේ වැඩක් නේ. ඒක ආයාස කර යාම අමාරුයි. ඉතින් ඒකින් මේක ප්‍රායෝගිකව හුරු කරනවා කියන එකක් පිරිසිදු වෙනවා. අනිත් එක තමයි ඇහුණත් තථාගතපවේදිත ධම්ම විනයේ නැත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්ම විනයම උනත් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්ම විනයම වුණත් ඇහුණත් ඇහෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රායෝගිකව හුරු කරන්නට බැරි වෙන හේතුවක් තමයි අපි අපේ මානයන්, අපි අපේ මිනි, අපි අපේ මැනීම්, අපි අපේ හිතාගත්ත දේවල්, මගේ මට ආවේනික හිතන රටාවන් වලට ඒ වයින් නැකිට ගන්න බැරිකම නිසා මගේ ආකෘති සීමා සිඳ බිඳ දාලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ කාරණයට අවධානය යොමු කරන්න තියෙන උගහට බව, දුෂ්කර බව නිසා මොකද වෙන්නේ? අර ඒ අනුවම ඊට අනුරූපවම හිතන්න යෙදෙන එක හරි කියන්නේ අමාරු කාරණයක් කියලා තියෙනවා. ඒ ධර්මය අහන්න හම්බ වුණත් ඒ ධර්මයට අනුව හිතන්න ප්‍රායෝගිකව හුරු කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අපි සංසාරේ යන ගමනේදී ජීවිතය ගලාගෙන යන්නේ. මොන අපි සංසාරේ ආපු ගමනේදී ජීවිතය ගලාගෙන යන්නේ. බලන ජීවිතය ගලාගෙන යනවා කියලා කියන්නේ. ඉතින් ගලාගෙන යනකොට ඉතින් ගලාගෙන යනවා. ඒ කියන්නේ උස් බිමක ඉඳලා පහත් බිමකට ජලය ගලාගෙන අනායාසයෙන් ගලාගෙන යන්නේ, කොහින් හරි ගලාගෙන යනවා. ගලාගෙන යන්නේ කාම ආශ්‍රව, අනාශ්‍රව. කාම කියන්නේ කැමැත්තෙන්. ආශ්‍රව කියලා කියනවා අර හුරු පුරුදු ගති වලට නේ. ආසේවේති කියලා කියන්නේ ආසේවේති ආසව කියලා මේ කියන්නේ ආසේවේති කියලා කියන්නේ ගලාගෙන යනවා කියන අර්ථය අද්දෙනු. කියන්නේ අපේ හුරු හුරු පුරුද්දට අපි මේ ගලාගෙන යනවා. මේ අර පල් වෙච්ච ගතිය වගේ අර්ථයක් තියෙනවා ආශ්‍රව කියන එකට. ආසව කියන වචනේට ආසේවේති ගලාගෙන යනවා කියන අර්ථයත් තියෙනවා. ඒතකොට ගලාගෙන යන්නේ කාමාශ්‍රව කැමැත්තෙන්. කැමැත්තක් අනුව තමයි අපේ ජීවිතයේ පැවැත්ම ගලාගෙන යන්නේ. භවශ්‍රව පැවැත්මක් එක්කයි අපේ ජීවිතයේ පැවැත්ම ඉස්මතු වෙලා තියෙන්නේ. අවිජ්ජාශ්‍රව නොදැන්මක් එක්ක. අන්න එහෙනම් බලන්නකෝ අපි කියන්නේ මම මගේ ජීවිතයේ දිහාට මොකක් හරි ඉච්ඡාවක් එක්ක, මොකක් හරි කැමැත්තක් එක්ක නේද මගේ ජීවිතයේ තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහට මොකක් හරි නෙත්තියක්, නෙරුවක්, කියන්නේ නෙරායෑමක්, කියන්නේ ඇදිලා යන ගතිය. ඊළඟ එක, ඊළඟ එක, ඊළඟට මොකද්ද ඊළඟ කාරණේ? අර එහෙම එකක් නේද තියෙන. කියන්නේ කැමැත්තක් එක්ක, කැමැත්තක් එක්ක තමයි ඉස්සරහට අපේ නම්‍යත්වය නැමිලා තියෙන්නේ. යන්න බව කියන්නේ පැවැත්මක් එක්ක, කොමන හෝ පැවැත්මක් එක්ක ඉන්නවා.
ඒක හරියම්බුයි.
හොඳයි කියලා පැවැත්මක් එක්ක, නරකයි කියලා පැවැත්මක්, සාදු අසාදු පැවැත්මක්, සාධාරණ අසාධාරණ, ඔයාදී කොමන හෝ, ඒ කියන්නේ පවතිනවා කියන හැරි පැවැත්මක්, නොපවතිනවා කියන හැරි පැවැත්මක්, අන්‍යම පැවැත්මක් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි අවිජ්ජාසව. අවිද්‍යාවත් එක්ක ගලා, නොදන්නා කමක් එක ගලාගෙන යන්නේ අපේ ජීවිතයේ ඇතුළාන්ත ගවේෂණයක්, අන්වේෂණයක්, ජීවිත පරීක්ෂණයක්. මොකද්ද මේ ජීවිතය කියන එකක් එක්ක හොයන්නේ නැතිකම එක්ක, අන්න මුලාවක් එක්ක අපේ ජීවිතය ඔහේ ගලාගෙන යනවා. අපි සංසාරේ යන ගමනේදී ජීවිතය ගලාගෙන යන්නේ කාමාශ්‍රව, භවශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන ආශ්‍රවයන් එක්ක. ධර්මයේ ඉගෙන ගනිද්දී පවා බලන්න හරික කාමාශ්‍රව භවශ්‍රව පැවැත්මක කැමැත්තක එක ඉන්න ගතිය, පැවැත්මක එක ඉන්න ගතිය, නොදැන්මක එක ඉන්න ගතිය. එයා ඒ ඒ ඒ ඒ ස්වභාවය කමක් ලැබෙනවා. අන්න මේ අපි ධර්මයේ ඉගෙන ගන්නකොට මෙන්න මේ දේවල් මතු කර ගන්න කියලා කියනවා. සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන වචන පහ අපිට හුරුයිනේ නේද? ශ්‍රද්ධාව භාග්‍යතුන් මගේ මන් දන්න දෙ නෙවෙයි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව කෙරෙහිම ශ්‍රද්ධාවක්, පැහැදීමක්, වීරයක්. වීරයක් කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුරූපවම ඒ ක්‍රමයේ භාවිතයට අනුගමනය කරන වීරයක්, ආරද්ධ වීරයක් තියෙන්නට ඕන. අර පැහැදීමෙන් අහගත්ත ධර්මයේ ප්‍රායෝගිකත්වයට නැංවීමේ වීරයක්, සිහියක්. සිහියක්, සිහියක් කියලා කියනකොටම ඔන්න භාග්‍යතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරා නම් ඒ ධර්මයේ දේශනා කරද්දී ඔය සීල කියන සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ පහේ වගේ. ඒක කියනවා බොජ්ජංග සංයුත්තේදී සීල සූත්‍රයේදී කියනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා අනුස්සරති අනුවිතක්කේති. අන්න භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කෙරේ පැහැදීමෙන් ධර්මය අහලා අනුස්සරති. ඒ ධර්මය මෙනෙහි කරද්දී අනුස්සරති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුස්සරති මෙනෙහි කරද්දී සිහිපත් කරද්දී අනුවිතක්කේති. ඊට අනුවම විතර්කණය කරද්දී හිතීමක් තමයි මම මනසින් කරන එකක් තමයි. හැබැයි ඒ මං මනසින් කරන විතර්කණයේ අදාළ වෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුවමයි යෙදෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේම අනුස්සරති අනුවිතක්කේති. සිහිපත් කරද්දී ඊට අනුරූපව හිතද්දී අන්න සිහිය බෝධිඅංගයක් හැටියට වැඩෙනවා කියලා ඒ සීල සූත්‍රය පැහැදිලි කරනවා. අන්න ඊබඳු සිහියක්. අන්න ඒක උරේ ශ්‍රද්ධාවක්, වීරයක්, සිහියක්, සිතේ එකඟ භාවයක්. අන්න හිතේ කුසල් සිතක එකඟ භාවයක් ඇති වෙනවන නුවණ කියන්නේ අසෝ ධර්මයේ විමසීම තුළින් මතුවනා වූ නුවණක් තියෙනවන මෙන්න මේ කාරණා මුල් කරගෙන ඒ ධර්මයේ ඉගෙන ගන්නකොට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කරුණු පහ මතු කරගෙන ධර්මයේ ඉගෙන ගන්නකොට ඒ ධර්මයට අනුව හිතන්න පුළුවන්කමක් ලැබෙනවා. අන්න ඉගෙන අහපු ධර්මයට අනුව හිතන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම ඒ ධර්මයට අනුව හිතන්න පුළුවන්කම තුළින් වැටහීම කිස්මතු වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? අනේ ධර්මයට අනුව හිතන්න පුළුවන්කම තුළින් අර අපි අහලා තියෙන සුස්සෝසා පරිපුච්ඡා කියලා අහපු ධර්මයට අනුව පරිපුච්ඡා හිතන්න පරිපුච්ඡිත කියන්නේ විමසයි කියන එකනේ. පරිපුච්ඡා කියලා කියන්නේ ආත්මසීම විමසන කොට. ඒ වගේම ඒ ධර්මයට අනුව හිතන්න පුළුවන්කම තුළින් වැටහීමක් ඉස්මතු වෙනවා. අන්න අපිට වැටහීමක් ඉස්මතු වෙනවා. වැටහීමක් දැක්මක් ඇති වෙනවා. දැක්මක් ඇති වෙනවා. ඒ වැටහීම දැක්ම කියන කාරණා ඔස්සේ අන්නර ඒ වැටහීමයි දැක්ම කියන කාරණා ඔස්සේ වීරිය සිහිය නෝන දියුණු කරනකොට අන්න සිහිය නෝන වීරියනේ ආතාපි සම්පජානෝ සතිමා. ඒ කියන්නේ ඒ වැටහීමට අනුරූපව වීරියක් සිහියක් නෝන කිසිම දියුණු කරනවනේ. ඒ දියුණු කරනකොට මොකද්ද වෙන්නේ? කම්මැලිකම දුරු වෙන, අරතිය දුරු වෙන. කම්මැලිකම අරති කියන්නේ රති කියන්නේ කැමැත්ත. අරති කියන්නේ කැමති නැහැ ධර්ම මාර්ගයේ ජීවත් වෙන්න. ඒ අරතිය දුරු වෙලා ඒ වගේම ලෝකයට ඇලෙන ගතිය දුරු වෙලා අන ලෝකයට කැඳෙන ගතිය, ඒ වගේම ගැටෙන ගතිය දුරු වෙලා හිතේ අකිලච්ඡ භාවය, විසිරණ භාවය දුරු වෙලා එකඟත්වය එක ප්‍රතිපදාව හුරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මතු වෙනවා කියලා කියන්නේම අර ඇලෙන ගතිය, ගැටෙන ගතිය, ඒ වගේම කම්මැලිකම, හිතේ ඇකිලිච්ච බව, හැකිලුණු බව, සංකෝචනය වෙන ගතිය, ඒ වගේම එකඟත්වයක් නැතිකම, කම්මැලිකම, විසිරණ ගතිය සරලව කිව්වොත් නීවරණයට යනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ ආදී වශයෙන් කරුණුපා, තීනමිත, උද්දච්ච, කුච්ච, විචිකිච්ඡා කියන්නේ ඒවා යටපත් වෙන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ කියන්නේ ඒ වැටහීම් සාධක ස්වභාවයත් එක්ක සිහිය නොවන වීරිය තමයි දියුණු වෙන්නේ. ඒ විදිහට ප්‍රතිපදාව හුරු කරන්න ලෝකයේ පිළිමදව ඒ විදිහට ප්‍රතිපදාව හුරු කරන්න ලෝකයේ පිළිබඳව දැක්මක් ඇති වෙනා තියෙන්න ඕන. අනේ විදිහට ප්‍රතිපදාවක් හුරු කරන්න නම් මොකද වෙන්න ඕන? ලෝකයේ පිළිබඳව දැක්මක් ඇති වෙනා තියෙන්න ඕන. ඒ දැක්මට අනුරූපව තමයි ප්‍රතිපදාව වැඩෙන්නේ. අපේ දැක්ම වැරදි නම් අපේ ප්‍රතිපදාව වරදිනවා. අපේ දැක්ම නිර්වද්‍යයි නම් ඒ දැක්මට අනුරූපව තමයි ප්‍රතිපදාව නිර්වද්‍ය වෙන්නේ. අන්න අපේ දැක්ම යම් තරමකටද වැඩිලා තියෙන්නේ ප්‍රතිපදාව වැඩෙන්නත් උපකාර වෙන්නේ ඒ තරමටමයි. ඒ ලෝකයේ පිළිබඳව දැන් නිතුවෙන ආකාරය මොන දැන් දෙකෙනෙ අපි කියවන ප්‍රතිපදාවක් වැඩි වෙන නම් මොකද්ද වෙන්න ඕන අපේ මේ පැත්තේ හැදෙනම දැක්ම ඒ දැක්මට අනුරූපව තමයි ලෝකයේ දිහා බලන්නේ නේද දැන් අපි හිතමු දැන් එකම කාරණයක් දිහා බලන කෝණේ වෙනස් වෙන්නේ දැක්මට අනුරූපවනේ නේද දැන් අපි හිතමු පුංචි ළමේ පුංචි කාලේ හඳ දිහා බලන්නේ ඒ නේද ඒ පුංචි ළමේ හඳ දිහා බලන්නේ ඒ ඒ කෝණේ වෙනස් වෙන්න පුළුවන් නේ දැන් රන් දැටියක් වගේ කිරි පැණි අරන් එන ආදි වශයෙන් අපි පුංචි කාලේ හම්බෙනවා ඒ ළමා මනසකට ලදරු සිඟිති මනසකට අදාළව එකම කාරණේ දිහා බලන පාණ්ඩකත්වය ඊට පස්සේ හඳ පිටිබඳව අපි ප්‍රේමානන්ද ජීවිතය ගත කරන අවුවනේ ගත කරන කෙනෙක්ම හඳ දිහා බලන ආකාරයේ ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් ඊට පස්සේ හඳ දිහා කවියෙක් බලන හැටි ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් ඒ වගේම හඳ දිහා විද්‍යාඥයෙක් බලන හැටි වෙනස් වෙන්න පුළුවන් නේද අනේ එකම කාරණේ දිහා එකම පාදකත්වයේ දිහා ඕනෝන්ගේ දැක්මේ තීව්‍රත්වය අනුව තමයි ඒක වෙනස් වෙන්නේ ඒ වගේ අපිට උනත් අපේ ජීවිතයේ යම් කිසි අත්දැකීමක් වෙනවනම් ඒ අත්දැකීම අපේ අත්දැකීම දිහා බලන කෝණය වෙනස් වෙන්නේ අපේ දැක්මට අනුරූපව. ඒ නිසා ඒ වගේ අපිට මේ වෙලාවේ පෙනීමක්, ඇසීමක්, දැනීමක් දැන ගැනීමක් නම් වෙන්නේ අපේ කෝණයට අනුව තමයි පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා දිහා අවධානය යොමු කරන්නේ. අපේ දැක්මට අනුරූපේ තමයි තද ගතියක් ඒ වගේම වැගිරෙන ගතියක් සීතල උණුහුම් ගතියක් ඒ වගේම හමා යන ගතියක් වෙනවනම් ඒ දිහා බලන්න. ඒ වගේම ප්‍රකට වීමක් දැනීමක් විඳනය වේදනාවක් අඳුන ගැනීමක් යම් සකස් වීමක් ඒ කියන්නේ යම් ක්‍රියාවකට අනුරූපව ඒ ක්‍රියාත්මක ස්වභාවයක් ඒ වගේම දැන ගැනීමක් වෙනවනම් ඒව දිහා අපි මගේ සිතීම් කීම් කිරීම ඒ වගේම සිතීම් කීම් කිරීම හිතන ආකාරය කරන ආකාරය කියන දේවල් ඒ දේවල් ඔක්කොම දැක්මට අනුරූපව හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ ලෝකයේ පිළිබඳව දැක්ම ඇති වෙන ආකාරය දැක්ම ඇති වෙන ආකාරය ආශ්‍රවයන් හැදෙන විදිය ලෝකයේ පිළිබඳව දැක්ම ලෝකයේ දිහා දැක්මක් ඇති වෙන ලෝකයේ දිහා දැක්මක් ඇති වෙන ආකාරය ඒ වගේම ආශ්‍රය හැදෙන හැටි ක්ලේශයන් ඉස්මතු වෙන විදි කොහොමද කෙලෙස් ඉස්මතු වෙන්නේ ඒ ආශ්‍රයන්ගෙන් නිදහස් වෙන විදිය අන්න ලෝකයේ දැක්ම ඇති වෙන ආකාරය ආශ්‍රයන් හැදෙන විදිය ක්ලේශයන් ඉස්මතු වෙන විදිය ඒ වගේම ඒ ආශ්‍රයන්ගෙන් නිදහස් වෙන විදිය ඒව ඉස්මතු වෙන විදිය විතරක් නෙවෙයි ඒ වගේ නිදහස් වෙන විදියක් ක්ලේශයෙන් ඉක්ම වෙන විදියක් ඒ ක්ලේශ වලින් ඉක්මන විදියක් පැහැදිලි කරන දේශනාවක් තමයි කියලා දෙන්න හදන්නේ සංයුත්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ තුල තියෙන මාළුකේ පුත්ත සූත්‍රය ආනන්දන් අපි මේ තුලින් අපි කියාගෙන ආවා භාග්‍යතුන් වහන්සේ නමක ධර්මයේ සුපිරිසිදු ආහන ලැබීම ඊට අනුරෝධී හිතන්න ඊට අනුරූපව ප්‍රතිපදාව ඉස්මතු කරගන්න එක භාග්‍යවන්තෝ කාර්යයක් එක කරණික ලේසි නෑ මොකද අපේ පැත්තෙන් කාමච්ඡන්ද ව්‍යාපාද තීනිත උද්දච්ච කුච්ච චිකිච්ඡාදී කාරණා තුළින් අපේ සද්දා විරිය සති සමාධි ප්‍රඥා ආදී දේවල් වැහිලා යනවා අපි ශ්‍රද්ධාවට මූලිකත්වය දීලා වීරියට සිහියට සමාධියට ඒ වගේම නුවණට භාග්‍යතුන් වහන්සේ මූලිකත්වයේ දුන්නට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ දේශනා කරපු ධර්මය ඉස්මතු කරගන්න ලේසි. අන්න ඒ විදිහට ඒ පහසුවක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි ලෝකයේ තුල ජීවත් වෙද්දී ලෝකයට අනුරූප ජීවත් ජීවිතයක් ගත කරන මේ ජීවිතයේ පිළිබඳව දැක්ම, ලෝකයේ පිළිබඳව දැක්ම, කෙලෙස් වල ස්වභාවය, කෙලෙස් කොහොමද ඉස්මතු වෙන්නේ, ආශ්‍රය ඉස්මතු වෙන්නේ කොහොමද ඒ වයින් නිදහස් වෙන්නේ කොහොමද කියලා පෙන්නන පෙන්වන ඉගැන්වීමක්. ඒ කියන්නේ දැක්මට අනුරූප ප්‍රතිපදාවක් ගොඩනැගීමට අවශ්‍ය වෙන විදියේ ඉගැන්වීමක් තමයි. එතකොට මේ මාළුකේ පුත්තු සූත්‍රයේ තියෙන කියලා අපේ සාමිනාංශයේ අපේ ගුරුවරයාණන් වහන්සේ මේ දේශනාවේ පූර්විකාවක් හැටියට මේ සූත්‍රයේ අපිට ඉස්මතු කරලා තියෙනවා. ඉතින් මොන ඡේදයක් පිටර සිහිපත් කළා මේ ඡේදය තුළ මේ අපිට කතා බහ කරගන්න මොන හරි තියෙනවා නම් කතා බහ කරගමු. එහෙම නැත්නම් අපිට ඊළඟ ඡේදයට යමු. දැයි තිර
රස රස වෙනස තාත තව ගැටලු උත්පත්ති නැවෙනවා කි.
හොඳයි, එහෙනම් අපි පුරුකාව පිළිබඳව යම් අදහසක් කාටත් තියෙනවානේ. ඒ නිසා අපි ඊළඟ කොටසට එහෙනම් අපි යමු නේද සුනන්ද මහත්තයා. දැන් සූත්‍රේ පටන් ගන්නවා. පින්වත්තර සමහරකට මේ අකුරු ටයිප් කරනකොට යම් යම් අඩුපාඩු තියෙන පුළුවන්. ඇත්තටම මේක ටයිප් කරන ඒ අපේ මාතරේ තරංග මහත්මයා, ඉතින් එතුමාට මේ වෙලාවේ බොහොම බිහිවෙන්න කෘතඥතාවයේ පල කරන්න ඕන. මේ විදිහට අපිට ටයිප් කරන ඒක ගැන අකුරු ගැන ඒ තරම් සලකන්න එපා, අර්ථය විතරක් ගන්න අපි උත්සුක වෙමු. අතකෝ ආයස්මා මාළුග්ග පුත්තෝ ඒන භගවා තේනුපසංකමි. එකලෙ ඇවැත් මාළුක්‍ය පුත්‍රයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කරා එළඹිලා වන්දනා කරන පැත්තකින් වාඩි වෙනා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කියනවා. ඔන්න මාණික පුත්‍ර සාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. සාදු මේ බන්ති භගවා සංකිට්ඨේන ධම්මං දේසේතු යමහං භගවතෝ ධම්මං සුත්තා ඒකෝ ූපකට්ඨෝ අප්‍රමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරෙයන්ති. ඒ සාමාන්‍ය අදහස තමයි ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මට කෙටියෙන් ධර්මයක් දේශනා කරනවා නම් හොඳයි. සාදු මේ බන්තේ භගවත් සංකිට්ඨේන, අන්න කෙටියෙන් ධම්මං, කෙටියෙන් ධර්මයක් දේශේතු දේශනා කරන සේක්වා කියලා ඉල්ලනෝනේ. මං ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා යමහං භගවා භගවතෝ ධම්මං සුත්තා කියන එක කියන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මය අහලා හුදකලාව අප්‍රමාදීව කෙලෙස් තවන වීරයෙන් යුක්තව වාසය කරනවා කියලා මාළුන්ගේ පුත්‍ර භික්ෂුව බුදුරජාණන් වහන්සේ කියනවා. සාදු මේ බන්තේ බදවා භාග්‍යතුන් ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ සංකීර්තන ධර්මන් දේශිත සාදු, මට ධර්මයක් සැකෙවින් කෙටියෙන් දේශනා කරනවා නම් හොඳයි. මම භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මයල ඒකෝ උදකලා වෙලා රූපකට්ටෝ ඒකෝ තනි වෙලා රූපකට්ටෝ උදකලා වෙලා අප්‍රමත්ව අප්‍රමාදීව ආතාපි කෙනෙස් තවන වැර වීරය ඇතිව පහිතත්තෝ දහම ජීවිතයේ දහමට පූජා කරලා විහෙරියන්ති වාසය කරන්නම් කියලා මානුකේ පුත්‍ර භික්ෂුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කියනවා. ඔන්න ඒනයි භාග්‍යතුන් වහන්සේ මොකද කියන්නේ දේශනා කරන්නේ. එතදානි මානුකේ පුත්‍ර කිං දහරය වික්කුවක් කාම යත්‍රහි නාමතං වික්කුව ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුපත්තෝ සංකිට්ඨේන ඕවාදං යාචසී. මාළුන්ගේ පුත්ත, ඔබ වගේ වයසට ගිය අය මහලු වෙච්ච දිරපු භික්ෂුවක් මෙහෙම කෙටියෙන් ධර්මයක් ඉල්ලද්දී මම මේ තරුණ භික්ෂුවකට මොකද්ද කියන්නේ කියලා අහනවා. කිංචා පහම්බන්තේ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුපත්තෝ දේශේතු මේ බන්තේ භගවා සංකීර්තේන ධම්මං දේශේතු සුගතෝ සංකීර්තේන ධම්මං අපේම නාමාහං භගවතෝ වාසිතස්ස අත්තං ආදානෙය. අපේම නාමාහං භගවතෝ වාසිතස්ස දායාදෝ අසන්ති. මේක පාලි වාක්‍ය සිංහල තේරුම තමයි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දිරපු කෙනෙක් තමයි. වයසට ගියපු කෙනෙක් තමයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන්න. මම වියපත් තමයි. ඒ වුණාට මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන්න. මම ඒකේ අර්ථ දැනගෙන මම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ හිමිකරුවෙක්. නැත්නම් මේකේ දැනක් දක්වවට පත් මම කෙටියෙන් දේශනා කරන ධර්මයේ මම හිමිකරුවෙක් වෙන්නම්. ඒක දායාද කරගන්නම් දැනක් දක්වවට පත් කරගන්නම් කියලා. මේ මේ මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා. එතකොට මේ විදියට බුදුරජාණන් වහන්සේ වයසක කෙනෙක් ඔබට මේක අමාරුයි කියලා කිව්වේ ඒකෙන ඒ භික්ෂුව තව තවත් උනන්දු කරවන්නේ. භාග්‍යතුන් වහන්සේ ධර්මය දෙන්න ලෝභද? නෑ නේ. භාග්‍යතුන් වහන්සේ අර උත්සුක කරවීම මේ මේ දේශනා කරන ධර්මය තව තවත් තීව්‍රතරව ග්‍රහණය කරගන්න අවැසි වන විදියේ උත්සුක භාවයක් උනන්දු කරවීමක් තමයි මෙතැනදි කරන්නේ. අවධානය වැඩි කරන්න, චින්තනය වැඩි කරන්න, යොමුවීම වැඩි කරන්න ඒ විදියට වදාන. මොකද ඔන්න වචන ටිකක් ලොකු සායනාසික ඊට තියෙනවා මේ. ඒ වික්ෂෝ තව තවත් උනන්දු කරවන්න, අවධානය වැඩි කරන්න, චින්තනය වැඩි කරන්න, හිතන ගතිය වැඩි කරන්න, යොමුවීම වැඩි කරන්න ඒ විදියට වදාන. අන්න යොමුවීම තව තීව්‍ර කරන්න තමයි මේ වදාලේ. දැන් ඔන්න එතෙක් දක්වා මේ පාදක වෙච්ච පසුබිම් වෙච්ච නිදානය තමයිනේ. වියපත් මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ කියන ධර්මයන් කෙටියෙන් දේශනා කරන්න කියලා ඉල්ලා සිටිනවා. භාග්‍යතුන් වහන්සේ කියන ඔබ වහන් අයට වියපත් අයට මේක දේශනා කරොත් තරුණ අයට මොනවද කියන්නේ? කමක් නැහැ ස්වාමීනි, මම වටහා ගන්නම්, ඒක මට උපකාරයි කියලා අන්න උත්සුක කරවීම පසුබිමින් අපිට ඒ නිධානයට පාදක වෙච්ච කාරණේ අපි අවධානය යොමු කළා. දැන් ඔන්න ගහම් කාරණයකට අවධානය යොමු කරමු. තංකින් වඤ්ඤසි මාළුන්ගේ පුත්ත. තංකින් වඤ්ඤසි මාළුන්ගේ පුත්ත. ඒතේ චක්කු විඤ්ඤේයා රූපා. අදිත්තා අදිත්ත පොබ්බා නච්ච පස්සසි. නච්ච තේ හෝති පස්සේ යන්ති. අත්තිතේ තත්ත චන්දෝවා රාගෝවා පේමං වාති. උත්තරේ දෙනවා නොහි තම්බන්ති. ඒකේ තංකින් මාළුන්ගේ පුත්ත තංකින් වඤ්ඤසේ. කිමෙක්ද ඔබ ඒ පිළිබඳව හිතන්නේ? යේතේ චක්කු විඤ්ඤේයා රූපා. යම් ඇසින් දත විඤ්ඤේයා කියලා කියන්නේ විඤ්ඤේය කියලා කියන්නේ විඥානාදී කියන්නේ දැනගන්නවා කියන අර්ථයේ විඤ්ඤේය කියලා කියන්නේ දැනගත යුතු. නැත්නම් අපිට හුරුයි දත යුතු. ඇසෙන් දත යුතු රූපා. ඒතර රූප තියෙන මොනවද මේ? ඇසින් දත යුතු රූප. යේතේ චක්කු විඤ්ඤේය රූපා. ඇසින් දත යුතු රූප. ඇසින් දතේ රූප ගැන කතා කරනවා. අදිත්ත නොදුටු අදිත්ත පොබ්බා. පෙර නොදුටු විරු නැච පස්සසි. නැච පස්සසි. නැච පස්සසි. නැච පස්සසි කියලා කියන්නේ ඒක මේ මාළුකී පුත්‍ර සාමිනහතේ ඉස්සරහනේ ඉන්නේ වර්තමාන කාලෙන් කියන්නේ පස්සති කියනවා දකි. පස්සති කියන්නේ දකිහි. නැච පස්සති කියන්නේ නොදකින්නේහිද. නොදකින්නේහිද. අර ඒ කියන්නේ අදිත්ත නොදුටු අදිත්ත පොබ්බා කියලා කියන්නේ ඔන්න ඇසින් දත් ඇති ඇසින් දත යුතු යම් රූපයක් වේද. ඒ රූපය අදිත්ත නොදුටු අදිත්ත පොබ්බා නොදුටු විරු නැච පස්සසි. නොදකින්නේහිද. නැච තේ හෝති පස්සෙයන්. පස්සෙයන් පස්සෙය කියලා කියන්නේ දකින්නේ නම් කියලා. නැච හෝති නැච තේ හෝති. එය දකින්නේ නම් කියලා නොවේ නම්. අන්න එතකොට අතීත කාරණ අතීත වර්තමාන අනාගත කාල තුනම පිළිබඳව යම් අදහසක් කියවෙනවා. ඒ කියන්නේ නැති නොයි කියන අර්ථය. නොදිට නොදුටු වේනම් නොදුටු විරෝයිනම් නොපෙනෙහිනම් ප්‍රායෝගික වර්තමානයේදී නොපෙනෙන්නේ නම් පෙනෙන්නට කියලා පෙනෙන්නේ නම් කියලා නොවේ නම් අත්තිතේ තත්ත තියෙනවද කියලා කියනවා එහි ඡන්දෝ කැමැත්තක් හරි රාගෝ රාගයෙන් ඇලීමක් හරි ප්‍රේමං වාති කැමැත්තක් හරි ඇලීමක් හරි ප්‍රේමයක් හරි ඒ කෙරෙහි තියෙනවද කියලා අහනවා නොහේ තමයි නොවේ මේ ස්වාමී නොවේ මේ ස්වාමී නෝ කියන්නේ නැහැ හී කියන්නේ වනාහි ඒතං බන්තේ කියන්නේ ඒතං කියන්නේ මේ බන්තේ කියන්නේ ස්වාමී ස්වාමීනි මෙය නොවේමය කියන වගේ අර්ථයක් නොවන්නේ මෙය වගේ අර්ථයක් තමයි කියන්නේ මම හිතනවා පාළි වචනේ අර්ථයේ අදහසක් එන්නේ නැති මාළුන්ගේ පුත්‍ර ඔබ මොකද හිතන්නේ සංගීම් මන්නේ කියලා මාළුන්ගේ ඔබ මොකද හිතන්නේ ඇසින් දත යුතු අර චක්කු විඤ්ඤාය කියන්නේ ඇස දැන ගැනීමෙන් දත යුතු රූප තියෙනවා ඒව දැකලා නැහැ. ඒ කියන්නේ ඇසින් දතේතු රූප තියෙනවා පෙර දැකලා නැහැ. දැකපු බවක් නැහැ. දැකපු බව කියන්නේ අන්න දැකලා නැහැ කියන්නේ දැකපු බවක්. භව්‍යත්වයකට ගිහිලා නැහැ. බවක් නැහැ. දැන් දකින්නෙත් නැහැ. අරණච පස්සසී කියලා කියන්නේ ඒක. දැන් දකින්නෙත් නැහැ කියන්නේ. දකින්න ඕනෑය කියලා හිතෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අර කියන්නේ නැචතේ හෝති පස්සයන්ති. දැකිය යුතුයි කියලා දකින් දකින්වනම් හොඳයි කියලා නැචතේ හොතේ එහෙම කාරණේකුත් නැහැ. අන්න ඊබඳු රූප කෙරෙහි අන්න ඊබඳු රූප කෙරෙහි කැමැත්තක් ප්‍රේමයක් රාගයක් ඇති වෙනවද කියලා අහනවා. අන්න පෙර දැක්කෙත් නැත්නම් දැන් දකින්නත් නැත්නම් ඒ වගේම මතෙහි දැකිය යුතුයි කියලා කාරණාවක් එදෙන්නේ නැත්නම් අන් දැකුවා දැන් දකින්නෙත් නැත්නම් දකින්න ඕනේ කියලා හිතෙන්නේ නැත්නම් අන්න ඒ බඳු රූප කෙරෙහි කැමැත්තක් ප්‍රේමයක් රාගයක් ඇති වෙනවද කියලා අහනවා. ඒ කියන්නේ යම්කිසි ස්වરૂපයක් විදියක් යම්කිසි ප්‍රකටත්වයක් හැඩයක් ස්වરૂපයක් යම් කිසි විදිය කලින් දැකලා නැත්නම් දැන් දකින්නෙත් නැත්නම් දකින්න ඕනේ කියලා හැඟීමකුත් නැත්නම් ඒ කියන්නේ ඇසින් දතේතු රූප බවක් එවඳු රූපේ කෙරෙහි ඇලීමක් ඇති වෙනවද කියලා අහනවා. එවඳු රූපයක් කෙරෙහි ඇලීමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් රූපය කියන කාරණාවට එහෙනම් රූපය කියන කාරණාවට යම්කිසි නිමිත්තක් අන්න දැන් එකතු වෙන්න ඕන මොකද්ද යම්කිසි නිමිත්තක් විදියක් ඉස්මතු වෙන්නට ඕන ඇලීමක් ඇති වෙන්න අන්න දැන් අර යම්කිසි ප්‍රකටත්වයක් වෙනවනම් ඒ එබඳු ප්‍රකටත්වයක් කෙරෙහි ඇලීමක් ඇති එහෙනම් රූපය කියන කාරණාවට රූපය කියන කාරණයට ඒ ප්‍රකටත්වයට යම්කිසි නිමිත්තක් යම්කිසි විදියක් ඉස්මතු වෙන්න ඕන ඇලීමක් ඇති වේ. දැන් යෙදිලා හරි තියෙන්නට ඕන. එතකොට දැන් යෙදිච්ච කාරණාව එක දැන් යෙදිච්ච කාරණාව එක හරි ඇලීමක් ඇති වෙනවා. මෙහෙම යම්කිසි විදියක දැකපු බවක ඉස්මතු වීමක් දැකපු බවක ඉස්මතු වීමක් දකින බවක ඉස්මතු වීමක් දකින්නෙමි කියන බවක ඉස්මතු වීමක් ඒ කියන්නේ රූපය කියන කාරණාව කියන එකක් යෙදিলা නැත්නම් නැත්නම් එහෙම සිද්ධියක් ස්වરૂපයක් බව එන්නේ නැත්නම් ඒකට රාගයක් හටගන්නවා කියලා හටගන්නවද කියලා අහනවා හටගන්නේ නැහැ කියලා කියනවා. හටගන්නේ නැහැ කියලා කියනවා. අන්න එහෙනම් යම්කිසි ප්‍රකටත්වයක් වෙනවා නම් ඒක නිමිත්තක් එක්කාසු වෙච්ච තැනකදී බවක් ඉස්මතු වෙනවා. එහෙම නිමිත් කියන්නේ ඒ ප්‍රකටත්වයක් තිබුණෙත් නැත්නම් තියෙන්නෙත් නැත්නම් මතෙහි තියෙනවා කියලා අදහසකුත් නැත්නම් ඒ බඳු බවක් ඇති වෙනවද කියලා අහනවා. හටගන්නේ නැහැ කියනවා. අන්න එහෙම එහෙම රාගයක් හට ගන්නවද කියලා තමයි අහන්නේ. අත්‍යිතේ තත්ත ඔව් තියනවද කියලා අහනවා. නෑ කියලා කියනවා. හටගන්නේ නෑ කියනවා. ඔය විදියටම අහනවා. යේතේ සෝත විඤ්ඤේය සද්දා අසුත පුබ්බා නැච සුනාසි නැචතේ සුනේයන්ති. කණින් දත යුතු සද්ද තියෙනවා, කලින් අහලනේ, අහන්න ඕනේ කියලා දැනුත් ඇසීමක් වෙන්නේ නැහැ. ඒ වගේම එහෙම හිතක් ඇති වෙන්නේ නැති තැනදී ඡන්දයක් රාගයක් හට ගන්නවද කියලා අහනවා. එහෙම හටගන්නේ නැහැ කියනවා. ඒ වගේම යේතේ ගාන විඤ්ඤේය ගන්ධා අගායිත්වා අගායිත පුබ්බා නැච ගහයසි නැචතේ හෝති ගායෙයන්ති. අත්ථිතේ තත්ත ඡන්දෝවා රාගෝවා පේමං වාති නොහෙතම් බන්ති. නාසයට දතේ නාසයෙන් දත යුතු ගන්ධ තියෙනවා, දැනිලත් නැහැ අතීතේ, දැන් දැනෙන්නෙත් නැහැ වර්තමාන, දැනෙන්න ඕන කියලා හැඟීමකුත් නැහැ. එතකොට මෙන්න මෙවැනි ගන්ධයක් කෙරෙහි ඡන්දයක් රාගයක් ප්‍රේමයක් හටගන්නවා. එතකොට ඒකෙන් කියවිලාම තියෙනවා එබඳු ගන්ධයන් පිළිබඳව ස්වરૂපයක්, ආකාරයක්, විදියක්, බවක් කියලා හම්බ වෙන්නේ නැහැ. එතනින්ම කියනවා බවක් ඉස්මතු නොවන බව. ඒකෙම කියවෙන මොකද්ද? බවක් ඉස්මතු වෙන බව. ඉතින් අතීතයේ තිබුණ නැත්නම්, දැනුත් නැත්නම්, අනාගතයේ නැත්නම් කොහෙද නැහැ කියන වචන නම් ඉස්මතු වෙන්නේ කොහොමද? බවක් ඉස්මතු වෙන්නේ බඳු ආකාරය නේද? ඔන්න ඊළඟට කියනවා දිවට. යේතේ ජීවා විඤ්ඤාය රස අසායිත අසායිත පුබ්බා නච සායසි නචතේ හෝති සායයන්ති. අත්තිතේ තත්ත චන්දෝවා රාගෝවා පේමං වාති නොහිතම් බන්ති. දිවින් දතේතු රස පිළිබඳවත් එහෙම අහනවා. කයින් දතේතු පහස පිළිබඳවත් අහනවා. ඒ වගේම මනසින් දතේතු අරමුණු පිළිබඳවත් අහනවා. යේතේ මනෝවිඤ්ඤය ධම්මා අවිඤ්ඤාත අවිඤ්ඤාත පුබ්බා නච විජානාසි නචතේ හෝති විජානෙයන්ති. අත්තිතේ චන්දෝවා අත්තිතේ තත්ත චන්දෝවා රාගෝවා අපේ මන්වාති නොහෙතම් බන්තේ. මනසින් දතේතු දේවල්. එතකොට එහෙනම් එබඳු දෙයක් දත යුක්තක් වෙලා නැත්නම්, දැන් දැනගන්නෙත් නැත්නම්, දැනගන්න ඕන කියන හැඟීමකුත් නැත්නම්, එබඳු දෙයක් කෙරෙහි ඡන්දයක් රාගයක් ප්‍රේමයක් හටගන්නවද? හටගන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් ඡන්දයක් රාගයක් කියන කියන්නේ එතනින් පැහැදිලි වෙන්නේ යම් කිසි දෙයක් බව. අන්න ඡන්දයක් රාගයක් ප්‍රේමයක් කියලා කියනකොටම එතනින් පැහැදිලි වෙන්නේ යම් කිසි දෙයක් බව ඉස්මතු වුණා නම් එතනම කතා වෙනවා ඡන්දයක් බව. කියන්නේ දෙයක ඉස්මතු වීමක් වුණා නම්, දෙයක ඉස්මතු වීමක් වුණා නම් එතනම කතා වෙනවා ඡන්දයක් බව, තණ්හාවක් බව, රාගයක් බව. එතකොට මෙතනින් ගම්මි කරලා පෙන්නවා ඒ විදිහට ඇස, කන, නාසය, දිව, කය, මනස කියන කාරණාවේ සිදුවීමක් එක්ක, කියන කාරණාවේ සිදුවීමක් එක්ක ගෝචර වීමක් සිදු වෙලත් නැත්නම්, ඇස, කන, නාසය, දිව, කය, මනස කියන කාරණාවේ සිදුවීමක් එක්ක ගෝචර වීමක් සිදු වෙලත් නැත්නම්, දැන් සිදු වෙන්නෙත් නැත්නම්, අනාගතයේ සිදුවන්නේ නැත්නම්, අන්න එවඳු දෙයක් කෙරෙහි ඡන්දයක් රාගයක් හට ගන්නවා. ඒ කියන්නේ එවඳු දෙයක පැවැත්මක් ඇති වෙනවාද? ඇති වෙන්නේ නැහැ. මේ කතා කරේ දික්ඨ සුත මුත විඤ්ඤාතයන් පිළිබඳව. මම ටිකක් කතා කරගෙන ආවා. ඉදිරියටම වැඩි වුණාට පස්සේ අදහසක් ගන්න බැරි වෙන්නේ. අපි ඊළඟට ඡේදයකට යමු. ඒ කතා කරපු කාරණා පිළිබඳව අපිට කතාබහ කතිකාව කිසිමතු කරගන්න සුදුසුයි. ඒක වන්සරමයි.
තෙරුවන් සරණයි ස්වාමීන්, තෙරුවන් සරණයි අප දෙනාටම තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස. දැන් ඇත්තටම මට පුදුමයි, මොකද මමත් මේ මාළුන්ගේ පුත්ත සූත්‍රය ගැනමයි හිත හිත හිටියේ අහන්න ඕන කියලා. අද ඒක නිසා අර මේ රූපය කියන තැන දැන් එතන තුන් කාලයටම අහුවෙන්නේ නැහැ කියනවා එතෙන් දකින රූපය. එතකොට ඔතන හරි ගැඹුරක් තියෙනවා ඇති, මට නම් තේරුම් ගන්න අමාරුයි. ඒ කියන්නේ ඒ තුන් කාලයටම අහුවෙන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ ඇසෙන් විඤ්ඤේය රූපය. එතකොට චක්කු විඤ්ඤාණයට අහුවෙන රූපය මේ ශබ්ද රූපය හරි ගන්ධ රූපය හරි ඒ චක්කු විඤ්ඤාණයට අහුවෙන මේ රූපය මේ ඒක ප්‍රඥප්තියකට නොගියොත් කියන එකද එතන කියන්නේ ස්වාමීන් වහන්ස? ඒ කියන්නේ දැන් මම කල්පනා කරනකොට මට හිතෙනවා මෙතන තියෙන්නේ තත්ත තත්ත විපස්සති කියන එකද, මේ එතන තව ටිකක් විස්තර කරලා දෙන්න පුළුවන් නම් ස්වාමීන් වහන්ස මෙතනින් කියන්නේ මෙන්න මේකයි කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි. හොඳයි, මේ මම පුංචි කාරණයක් කියන්නම්. මේ මතකෙ හැටියට ඔය මේ කියන්නේ එදිරිවීර සත්‍යන්ද මහත්තයා ලියපු පොත් දෙකක් වගේ තියෙනවා, මේ මලවුන්ගේ අවුරුද්ද, මලගිය ඇත්තෝ වගේ. ඒකේ අර කියන්නේ ප්‍රබන්ධයක් කතාවක්, ඒකේ ඉන්නවා දෙවෙන්දරාසන් නුරිකෝසන් කියලා. ඉතින් එතනදී මේ නුරිකෝ කියන ප්‍රේමවන්තිය දාලයන්දි දෙවෙන්දරාසන්ට කියනවා, ඔයා යන්න ගියාට කමක් නැහැ, සුවද තියලා යන්න කියලා කියනවා. කියන්නේ ඔයා ගියාට කමක් නැහැ, නමුත් සුවද තියලා යන්න කියලා කියනවා. මම මේ කියන්නේ අනවශ්‍ය කතාවක්, නොගැලපෙන කතාවක්, මේක ප්‍රස්තුතයට අදාළ නැහැ. නමුත් කරුණ ගන්න විතරයි කියන්නේ. ඒ කියන්නේ සුවද තියලා යන්න කියලා කියන කතාවම තුල කියවෙනවා යන්න එපා කියන කතාවක්. එහෙමයි. ඔබ ගියාට කමක් නැහැ, හැබැයි සුවඳ තියලා යන්න කියලා කියනවා. ඒකෙන් අර ව්‍යංගාර්ථවත් වෙනවා මේ වක්‍රෝත්තිය. කියන්නේ නොකිය කියනවා යන්න එපා කියලා නේ කියන්නේ. අන්න ඒ වගේ ඒක දැන් ඒක උපමාවක් ඇදිර ගත ඒක පොඩ්ඩක් පැත්තකින් කියන සමහර ප්‍රකාශන තියෙනවා. කියන්නේ කියන විදිය හැටියට ඔබ ගියාට කමක් නැහැ, ඔබේ සුවඳ තියලා යන්න කියලා කියන්නේ සුවඳ විතරක් තියෙන එයාට විතරක් කියන්නේ බෑ. ඒක කියන්නේ යන්න එපා කියන කියන්නේ. දැන් ඒ වගේ දැන් මේකෙත් කියනවා ඒ උපමාව පැත්තකින් අපි තියමු. දැන් ඒ වගේ දැන් මේකෙන් කියමු කලිනු දැන් යම්කිසි රූපයක් නම් අදිත්ත පුබ්බ නොදුටු විරුණන් දැන් දකින්නෙක් නැත්නම් ඒ වගේම දැකිය යුතුයි කියලා කරුණකුත් නැත්නම් චක්කු විඤ්ඤාය රූප ඇසින් දතේක රූප එහෙම කියලා කියනකොටම රූප කියන කාරණාවට භවක පැවැත්ම කිසිමතු වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒක කියන්නේ අපි නුවණක් යොමු කරා නම් අර මේ අම්ම සිහිපත් කරා වගේම ප්‍රඥප්තියක් කියලවත් ඉස්මතු වීමක් එන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතමු අහින් රූපයක් කියන්නේ දැන් අපි හිතමු මට ඔරලෝසුව පේනකොට කියන්නේ දැන් මේලායි ඔරලෝසුව පේනවා. ඇහැට ඔරලෝසුව කියලා කතාවක් නැහැ, ඇහැට රූපයක්නේ. හැබැයි ඇහැට රූපයක් කියලා ගන්නකොට ඔරලෝසුවක් කියලා දාගන්න මොකද නිමිත්තක්. අන නිමිත්තක් සංකලනය වෙලා මුහු වෙලා මිශ්‍ර වෙලා ඇහැට රූපයක් කියන කාරණයට ඉඩක් ලැබෙන්නේ නැහැ. එතකොට ඔය නිමිත්තේ පාදකත්වය කියන්නේ ඇහැට රූප නැත්නම් ඇස දැන ගැනීම කියලා නැත්නම් ඇස යෙදීම කියන තැනට විතරක් අර මගේ නිමිත්තක පාදකත්වයක් නිතුව නිමිත්තක් මුහු කරන්නේ නැතුව ඒ යෙදීමට විතරක් අවධානයේ අපිට සිහියක් යොමු කර කියන්නේ විමසීම කළොත් ඇත්තරම නිමිත්තක සාපේක්ෂකත්වයක් නොයදෙනකොට ඇසින් දතයුතු රූප කනින් දතයුතු ශබ්ද කියලා හෝ බවක් තියෙන බවකට හෝ නැති බවකට ඉස්මතු වුණොත් තමයි කැමැත්ත ඡන්දයක් හරි රාගයක් හරි ප්‍රේමයක් හරි කතා කරන්න වෙන්නේ. එතකොට යෙදීම සෙවීමක් වුණොත් යෙදීම සෙවීමක් වෙච්ච තැනදී ලැබීමක් මැනීමක් එක ලැබීමක් වෙන්නේ නැහැ. එතකොට මට ඔරලෝසුවක් පේනවා කියන තැනට ගියාට පස්සේ මට නේ ඔරලෝසුවක් කියලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ සිද්ධිය තමයි, මේ වෙලාවේ යෙදීමු කාරණේ තමයි ඇහැට රූපයක්. හැබැයි ඇහැට රූපය කියන තැනක ඇස දැන ගැනීමක් එක කතා කරන්නේ. ඒතර චක්කු විඤ්ඤාය රූප ඇසින් දතේක රූප කියලා කියන තැනට විතරක් ඒ කරුණට විතරක් සීමා වෙලා විමසද්දී ඒක කරුණ බවක් බවට පත් වුනේ නිමිත්තක පාදකත්වයක් ගැට ගැහිම නිසා. හැබැයි ඒ කරුණටම අවධානය තියවුවටින් විමසීමක් කළොත්ින් විමසීමක් කරපු තැනදී පින්කනේ මේ නිමිති වල සාපේක්ෂකත්වයක් නැතුව එතකොට ඇස කියලා හරි රූප කියලා හරි නැත්නම් ඇසින් දතේතු රූප කියලා හරි ඇස දැන ගැනීමක් කියලා හරි උස්සම්පසය සමානාවේදීම කියලා හෝ ඇති බවකට හෝ නැති බවකට කතාවක් ඉස්මතු වෙයිද ප්‍රශ්නක විමසීමක් වෙනසනේ. ඇති බවකින් හෝ නැති බවකින් ඉස්මතු වීමකට කතා කරන්න බැරි වෙනවා. එතනම ඒ විමසන තැන අපිට කියන්නේ අපි මනෝමයින් දාගන්නව නෙවෙයි හිතන තැනකදීම ඉස්මතු වෙන්නේම අන්නර ලැබීමක් කතා කරන්න බැරිකමක්. අනිත්‍ය කියන වචනේ අර්ථය ප්‍රායෝගිකත්වයෙන් ඉස්මතු කරගන්න පුළුවන් කම නැහැ. තෙරුවන් සරණයි.
මම හිතන්නේ මට වැටහුණා දැන් ඒ කියන්නේ මම මෙහෙම කිව්වොත් ස්වාමීන් වහන්සේ නිර්දැනුමකින් තොරනම් දකින්න දෙයක් යමක් වෙන්නේ නැහැ. මොකද ඇහැට කියන්න බෑනේ ඔරලෝසුවක් කියලා. ඒක මනින් කියන්නේ මනට එන එක. එතකොට ඇසට තියෙන්නේ දැකීම පමණයි. පෙර දැකීමකින් තොරනම් එතනින් මේක අනිත්‍යයි කියන එක වගේ තමයි මම තේරුම් ගත්තේ. මං හිතන්නේ මට වැටහුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං තේරුම් ගන්න.
හොඳයි මේක අපි මෙහෙමයි. අපි කියන්නේ ඒක විමසීමකින් එන්න ඕන අදහසක්. හැබැයි මේ අපි ඒක අර කියන්නේ සුතයක් හැටියට යම් අදහසකට ගියාට කමක් නැහැ. හැබැයි මේ විමසීම තුලින් එන්න ඕන උත්තරයක් ඒක. එහෙම නැත්නම් අපිට මේ පූර්ව නිගමනයකින් ඒක මේක මෙන්න මෙහෙමයි කියලා දාගන්න එක යෝග්‍ය වෙනිකක් නැහැ. විමසීමක් තුල ඉන්න ඕන අදහසක් තමයි එතන. ඒ අදහසත් හිතේ තියාගනිමු. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. අවසරයි සයින්වාස. මේ සනසෙතන මේ දැන් අර එතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඇසින් දතයුතු රූප කියලානේ. එතකොට සනස කලින් පොඩ පැහැදිලි කරලා තියෙන මතකත් නැහැ. මේ සනස ඇසින් දැනගත යුතු රූප සහ ඇසින් දත යුතු රූප අතර පොඩ්ඩක් වෙනස පොඩ්ඩක් සනස පැහැදිලි කරන්න පුළුවන් කරනවා.
ඇසින් දත යුතු කියලා කියනකොට චක්කු විඤ්ඤාය රූප. එහෙම නේ කියන්නේ. චක්කු කියන්නේ ඇස, විඤ්ඤාය කියන්නේ ඒ කියන්නේ යුතුය කියන අර්ථයේ එయ్య කියන්නේ පාලි භාෂාවේ එయ్య කියලා පත්‍යක් තියෙනවා. යුතුය කියන්නේ ඇසින් චක්කු විඤ්ඤාය කියන්නේ ඇසින් දැනගත යුතු නැත්නම් දත යුතු රූප කියලා තමයි කියන්නේ. දැන් අපි දැන් ඇසින් දත යුතු රූප කියලා කියනකොට දැන් අපිට සංවේදී භාවයක් එන්නේ. කියන්නේ බවක් වශයෙන් ඉස්මතු වෙන්නේ දැන ගැනීමක් එක්කනේ. හැබැයි ඇසින් දතයුතු කියලා ඇසින් දතයුතු රූප කියලා කියනකොටම ඒ කියන කියවනේ පවා මේ නිකන් අර කීමට කියනවා වගේ අර නිකන් එහෙම තමයි කියන්නේ. කීමට කියනවා වගේ අර්ථයක් තියෙන දැන්. අපි අර මේ අර දවසක් උද්දීදහසනක් හැටියට කිව්වද? ආ දැන් උපමාවක් මේක ආනයනය කළ යුතු භාණ්ඩ. ගෙන්විය යුතු භාණ්ඩ කියලා කියනකොට තාම ගෙන්වල නෑ වගේ. නෑ කියලා වගේ අදහසක් එනවනේ මේ වචනේ. ඒක උපමාවක්. උපමාවක් හැටියට ඇසින් දතේ අර ඇසින් දතේතු රූප කියලා කියනකොටම ඒ ස්වરૂප වලට නිකන් තනි ඒකාධිකාරී බලයකුත් නැති බව නිකන් අර ප්‍රත්‍ය ස්වභාවයකුත් යම් ආකාරයකට කතා වෙනවා. නිකන් අර ඒ කියමන තුලම කියමන තුල වටිනාකම ආරෝපණය නොවන ගතියක් තමයි භාෂාත්මකව ගත්තට පස්සෙත් එන්නේ.
එහෙමයි. සමහරවිට එතකොට සටහන දැන් මෙතන අර සන්නස කිව්වා වගේ දැන් අපේ අපේ ලෝකේ ගත්ත සන්නස අපිට තියෙන මානසින් දත යුතු රූප පැත්තනේ අපිට තියෙන සන්නස අපේ සංකල්පීමේ පැත්තට කිව්වොත් දැන් මෙතන කියන්නේ කෙලින්ම ඇසින් දත යුතු රූප කියලා. ඒතර සන්නස ඒ කියන්නේ යම් වැටහීමක් එක තමයි මෙතන කතා කරන්නේ සන්නස. යම් වැටහීමක් සහිත එකට තමයි කතා කරන්නේ සන්නස. ඇසින් දත යුතු කියනකොට
ඒ වගේ සන්නස දත යුතු කියනකොටම වැටහීමක් එක තමයි කතා කරන්නේ. දැන් අපි දැන් ඇසින් දතේතු රූප වලට ඇසින් දතේතු විතරයිනේ සීමාවක් අනවර තියෙනවනේ.
වාක්‍ය
තුනක් කියන්නේ සත්‍ය හැටියට. හැබැයි ඒකට අර නිමිති වල පාදක නැහැ. වාක්‍ය ඔකේ පල්ලේ හැටිනකොට තියෙනවනේ මන්දී මේ රූපන් දිස්සන් සති මුක්ත පී නිමිත්තන් මනසිකරෝතෝ කියලා. අනුප්‍රිය නිමිත්ත කියන්නේ සිහිය මුලා වෙච්ච තැනකදී මේ අනුප්‍රිය නිමිත්තක්. ප්‍රිය නිමිත්තක් කියන්නේ හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් මං කැමැතෙන් එක බාරගෙන තියෙනවනේ.
අනුප්‍රිය
නිමිත්තක දැන් සිහිය මුලා වෙලා ප්‍රිය නිමිත්තක් තමයි මනසිකරෝතෝ මේ මෙනෙහි කිරීමක් වෙන්නේ. අන්න එතකොට අපි නිමිත්තක් පැත්තකට ගිහිල්ලා අන්න නිමිත්තක් එකතු වුණා කියලා කියන්නේ අර මේ නිකන් අර ඒ යෙදීමට නිමිත්තකින් බවක් කරලා තියෙනවා.
එහෙමයි සනස.
එහෙමයි. පොන්චි උපමාවක් කියනනම් මේ පහුගිය කාලේ මේ අපිට මේ දානි පූජ කරනකොට මේ පැණි වගේක් හම්බුණා. ඒක ගහන පිරිසිදු කිතුල් පැණි කියලා.
එහෙමයි.
පිරිසිදු කිතුල් පැණි. කල් තබා ගැනීම සඳහා සීනි කවලම් කොට ඇත.
එහෙමයි
සනස. ඒක යටින් හීනිර ගහලා තියෙනවා.
එහෙමයි
කිතුළු පැණි. කල්පනා ගැනීම සඳහා සීනි කවලම් කොට ඇත. එතකොට චක්කු විඤ්ඤාය රූපා කියන එක නිකන් පිරිසිදු කිතුළු පැණි වගේ. කල්පනා ගැන සීනි දෑවා වගේ තමයි නිමිති දාපු එක. දැන් වෙන්නේ.
කිතුල් පැණි සුරක්ෂිත කරගන්න සීනි ඒ වගේ දේවල් නිදි ගන්නවා.
ඒක නිකන් උපමාවක් හැටියට මේ පැත්තකින් තියුන පස්සේ චක්කු විඤ්ඤාය රූපා කියලා කියනකොටම ඒ බවින් ඉක්මවීම කතා කරලා තියෙනවා.
එහෙමයි. සනස එතකොට අර ධනක නිමිති කතා කරනකොට එතන ඒ කියන්නේ ඇත්තටම මේ දැන් නිමිති කෙනකොට සනස නිමිති වල ඒ කියන්නේ ඒ පැත්තට ගිහිල්ලා නේද? ඒ කියන්නේ නිමිති කෙනකොට දෙයක් කියන එක කොහොමත් අර්ථවත් වෙන්නේ නැහැ නේද සාමිනාස? දැන් අර මේ කලින් ඔය ලොකු සනසෙත් කතා කරලා තියෙන සනසෙ දැන් අපි කොහෙට හරි යන්න කන් හරි අහනකොට නිමිත්තක් අහනවා කියනකොට තන නෙවෙයි නේදනේ ඒ යන්න ඒ නැට යන්න උපකාරයක් මිසක්ක නිමිත්ත කියනකොට දෙයක් කියන තැනට ඒ කියන්නේ ඇසින් දත යුතු ඒ කියන්නේ මේ පිය නිමිති දැකලා කියනකොට දෙයක් දැකලා කියන දේ නිමිති කියන එකේ ඒ පැත්තට කියන තමයි නේ සනස.
අන්න එතකොට අපි මේ අපි අර නිමිති කියලා කියනකොටම මේ එක අතකට යනෝ දෙයක් කියන පැත්තට එක වැරදි අර නිමිත්තක් කියලා කියනකොට නිකන් නිමිත්තක් සටහන. දැන් අපි උදාහරණයක් කිව්වොතින් මෙන්න මෙහෙම මට මතකයි එක සූත්‍රයක සඳහන් වෙනවා ලස්සනට ඉන්න කැමති තරුණියක් හරි තරුණියක් හරි මේ ආදාස කන් කියන්නේ කැඩපතකට හරි වතුර බේසමකට හරි එබිර මුව නිමිත්ත බලනවා කියලා. මුව නිමිත්ත. එතකොට දැන් වතුර බඳුනක හරි මොකද කඩපතක හරි මුව නිමිත්ත කියලා කියනකොට එතකොට නිමිත්ත කියන්නේ එක නිකන් හට ගැනීමක් නේ. කියන දෙයක් යම් කිසි يعني නිමිත්ත කියන එක දෙයක් කරගත්තොත් ඒක මේ වැරදි يعني නිමිත්තක් කියලා කිව්වොත්ින් අර එතකොට ලෝකයේ යමක් සහ දෙයක් තියෙනවා ඒ දේ
බෞද්ධ කියලා නේ සානස
ඕ ඒ දේ වැරදි එකෙන් මේ අයින් වෙන්න ඕන වගේ
එහෙමයි
අදහසක් බෞද්ධයත් ඒකට යනවනේ
එතකොට නිමිත්තක්
කියන අදහස එන්නේ අර ඒ නිමිත්ත කියලා කියනකොට මේ ඒ නිමිත්ත කියලා කියන්නේ අර නිට්ටය දුව සස්සත ස්ථිරයි තියෙනවා වෙනස් නොවන දෙයක් කියන තැනට ඒ අර්ථයෙන් පෙන්නලත් නැහැ.
එහෙමයි සනස් එහෙමයි. අර සනස් කියවගේ සනස් ඒක දැන් මෝ නිමිත්ත කියනකොට මෝ නෙවෙයිනේ ඒකනේ අපි ගත්තොත් දැන් කලින් අපි ප්‍රතිබිම්බය කියන වගේ පැත්තක් තමයි නේද සර ප්‍රතිබිම්බය. ඒතර ප්‍රතිබිම්බය කියන්නේ මෝ නෙවෙයිනේ සනස් ඒ වගේ
නෙවෙයිනේ මෝන කියන දේ නෙවෙයිනේ. ඒ කියන්නේ ප්‍රතිබිම්බය කියන තැනට විතරක් අවධානය යොමු කරාම නේද?
එහෙමයි සනස්. එහෙමයි.
අවසරයි ස්වාමින්වහන්සේ ආයතන ගැන කතා කිරීමේදී කරුණු දෙකක් කියුණා. එකක් ඇසෙන් දත යුතු, අනික ඇස දැන ගැනීමෙන් දත යුතු කියලා. මේ දෙක අතර සම්බන්ධය කොහොමද?
ඒ එකම වචනේ මේ අර සුපහැදිලි වෙන්න විස්තර කරපු තැනයි. ඒ කියන්නේ දතයතු කියන එකම දැන් විඤ්ඤාය කියලා කියනවා. දතයතු කියලා දැනගතයතු විඥාන කියලා කියන්නේ දැනගන්නවා කියන අර්ථයනේ. දැනගන්නවා කියන එකම තමයි දතයතු කියලා කියන්නේ. අර
දෙකම එකම කරුණු තව තීව්‍ර කිරීම සඳහා දෙපාරක් යොදලා තිබ්බා. එහෙමද?
දෙස්තරයක් යොදලා තියෙනවා. ඒ කියන්නේ එකම කාරණේ අර අපිට තේරුම් යන්න තීව්‍ර කරලා
සාමාන්‍යයෙන් කතා කරනකොට අර චක්කුණා රූපං දිස්වා කියලා කියන්නේ නේද? ඒ දැන් මෙතන ධර්ම කරුණ කිස්මතු වෙන විදිහට කතා කරපු නිසා චක්කු විඤ්ඤාය රූපං කියලා නැත්තම් චක්කුණා රූපං දිස්වා කියලා කතා කරන
දැන් තියෙනවනේ නේද ස්වාමීන් වහන්සේ. ඒක නහ ඔව් එතන ඔව් අම්ම දැන් චක්ුණා රූපන් දිස්වා කියනකොට මේ ඇසින් මේ රූපන් දිස්වා කියන්නේ ඇසින් රූප දැකලා කියලා. අර මේ එතනට පොඩි නිකන් මොකද කියන්නේ කතෘත්වයක් වගේ දීලා කතා කරනවා. කියන්නේ කතෘත්වයක් තියෙනවා කියන අර්ථය නෙවෙයි ඒ පරියාය සහ අර මෙතන මෙතෙන්දි කතා කරනකොට ධර්මතාවයම ඉස්මතු කරපු ආකාරයක් තමයි දීලා තියෙන්නේ. එතකොට ධර්මතාවයේ ඇත්තම ක්‍රම කියන්නේ ක්‍රමයක් නේ ඉස්මතු කරන්නේ. ඒ කියන්නේ දැන් අඩුම තරමේ භාග්‍යතුන් වහන්සේ මේ ඒ ධර්මතාවයේ ඉස්මතු කරද්දී මේ වචනයකින්වත් තහවුරු වෙන්න තියලා නැහැ. හරි පුදුමයි ඉතින්. ඒ යොදපු විදිය ඒ අදහස මේ ගොඩක් වටිනවා. ධර්මතාවය මිස්මතු කරද්දී එතකොට මෙතෙන්දී අපි අර මේ අර විමසීමක් එක තමයි විමසීමක් එක යන විමසීමක් ඉස්මතු වෙච්ච තැනකදී ධර්මතාවය දැක්මක භාවිතයේ ඉස්මතු වීම ධර්මතාවයත් එක්ක කතා කිරීමත් එක තමයි මේ යොදාගත්ත රටාව මෙතෙන්දී කියලා තියෙන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්.
එහෙමයි ස්වාමීනාස. දැන් මෙතන කියනකොටම අපිට හිතන්න කරුණු ඉස්මතු වෙලානේ ඇයි එහෙම කිව්වේ කියන එක නැත්තම් අපිට ඒ දෙන්නේ ඇතෙන් රූප දක්ිනවා කියන එකනේ. දැන් අර ඒ පරියාය කියලා තියන්නේ මං හිතන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ හරියද කියලා මට මතක නෑ. මේ අර දැන් මෙහෙම කියනකොට ඇයි එහෙම කිව්වේ කියන එකක් එතනින්ම හිතන්න එමතු වෙනවනේ. එතකොට ඒ කියන්නේ අර මාර්ගයක් ඉස්මතු කරන විදිහටම දේශනා කරලා තියෙනවා කියලා වගේ හිතන සමහරු.
ඔව් දැන් ඊළඟ එකට ගියාට පස්සේ කනින් දත් දැන් චක්කු විඤ්ඤාය සද්දා මේ සමාන සෝත විඤ්ඤාය සද්දා. එතකොට කනින් දත යුතු දැන් ඇසින අපි නිකම් හිතින් නම් දත යුතු කියලා දාගන්න පුළුවන්. හැබැයි කනින් දත යුතු කියන්නේ කනින් දැනගත යුතු. දැන් හරිනම් ඉන්න ඕන කනින් ඇසිය යුතු ශබ්ද කියලානේ. නමුත් මේ මෙතෙන්දි දීලා තියෙන්නේ කනින් දත යුතු නැතන කනින් දැනගත යුතු ශබ්ද. හරිනම් අහන්න ඕන කනින් අහන්න ඕන ශබ්ද කියලානේ. කනින් සෝත විඤ්ඤය සද්දා. අන්න කනින් දත යුතු එතනම අර අපිට මේ අපිට හිතිල්ලක්ම තමයි ඉස්මතු කරලා තියෙන්නේ කියන්නේ. යෝනිසෝ මනසිකාරය උත්පාදනය කිරීමට තල්ලුවක්ම තමයි දීන තියෙන්නේ.
තිරුවන් සරණ සයින්වංශ.
තිරුවන් සරණයි
සයින්වංශ. ඔත්තරන දැන් අපි මේ මේ මෙතන මේ වගේ දෙයක්ද කියන කාරණෙත් ආවා. මේ එතන ඇස හට ගැනීම හා නොහට ගැනීම පිළිබඳව මේ මේ පෙන්නුම් කිරීමක්ද ඔය මේ ඇසෙන් දැතු රූප කියන කාරණේ විමසන්න එතන විදිලා තියෙන්නේ ආකාරයට. ඒ කියන්නේ ඇස හට ගැනීම හා නොහට ගැනීම. දැන් ඇස හට ගත්තොත් වෙන දේ හා නොහට ගත්තොත් වෙන දේ ගැන අදහසක් දෙතන දීලා තියෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව් මෙහෙමයි. එතකොට මේ ඇතර ඒ කියන්නේ කියපු රටාවේ හැටියට කියන්නේ විමසීමක් තමයි ඉස්මතු කරලා තියෙන්නේ. කියන්නේ දැන් ඇස කියන්නේ ඒ විමසීම තුළ ඔව් කියන්නේ ඒ විමසීම තුළ හට ගැනීම නොහට ගැනීම ඒ අර්ථය විමසීම ඉස්මතු වෙච්ච තැන ඒ අර්ථය ගන්න පුළුවන්. කියන්නේ අතරම මේ කියන්නේ මූලික වශයෙන් මේ යන රටාවේදී විචක්ෂණයක් මේ ඉස්මතු කරන්නේ. එතකොට ඒ විචක්ෂණයේ ඉස්මතු වෙච්ච තැනකදී වැටහීමක් දැක්මකදී තමයි ඔන්න සමු කියන්නේ හට ගන්නවන හට ගන්නවා කියන එක සමුදේවය අනේ ඒ සමුදේවය කතා කරන්න පුළුවන් විමසීම තුලදී විමසීම භාවිත වීම තුල එහෙම කතා කරන්න පුළුවනි.
සමහර එතකොට ඇස හට ගැනීම කියන කාරණේ වෙනකොටම ඒ ඇස නැමැති ආයතන වෙනවනේද? ඒ කියන්නේ එතන ආයතන ස්වභාවයකටම යනවනේද ඇස හට ගැනීම කියලා තේරුම් ගත්තොත්.
ආපහුයි පොඩ ප්‍රශ්න කියන
සයස්ත ඇස හට ගැනීම කියන කාරණය අපිට පිළිගත්තොත් අපි ඒ කියන්නේ අපි ඒ විදිහට දැක්කොත් එතන ඇස නැමැති ආයතනයේ නේද එතන හට ගැනීම වෙන්නේ.
මෙහෙමයි දැන් හට ගැනීම දකින තැනම දැන් මෙහෙම දැන් අපි තුමු යංකින්චි සමුදය ධම්මං යංකින්චි කියන්නේ යම් කිසික සමුදය ධම්මං හට ගන්නා ස්වභාවය දකිනකොට සබ්බන්තං නිරෝධ ධම්මං කියල නිරෝධ ධර්ම වෙනවනේ. ඒ වගේම විමසීමක් ඉස්මතු වෙච්ච තැනකදී ඔය කච්චානගත සූත්‍රයේ වල උනත් කියන ලෝක සමුදය දකිනකොට නුවණින් ඇත කියන අන්තේනොත් ලෝකය නැත කියන අන්තේනොත් ඒ වගේම ලෝක නිරෝධය නුවණින් දකිනකොට ඇත කියන කාරණේනොත් මේ ඉක්ම වෙනවා කියලා යම් විදියකට මේ හට ගැනීම දකිනවා නම් නිරෝධය මේ සාක්ෂාත් වෙනවා. එතෙන්දී ආයතනයක් කියලා කියන්නේ මේ මොකද ඒ කියන්නේ බවක් බවට යන්නේ නැහැ. විමසීම තුළ ඊතර වීම තමයි ඉක්කුළු ගැන්වෙන්නේ.
පැලිසරිනස් එතකොට එතන හට ගැනීම කියන කාරණේට ඒක හරි එතෙන්දි හරි. එතකොට දැන් නිමිත්තක් ආවට පස්සේ හට ගැනීමක් ඈක් මේ ඉපදීම තමයි ඇසේ ඇස ආයතනයක් බවට පත් වෙන අවස්ථාව. ඒ කියන්නේ නිමිත්තක් අරගෙන ඒ සිද්ධිය මේ දකිනකොට ඒ නිමිත්ත බාරගෙන.
ඔව් දැන් ආයතන ගැන කතා කරද්දිත් අපි සාමාන්‍ය විදියට කතා කරොත් අවිද්‍යා පත්‍ය සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලායතන පත්‍ය සලායතන අවිද්‍යාව කේන්ද්‍ර කර මුල් වෙලානේ කතා කරන්න වෙන්නේ.
එහෙම සරණයි.
එක දෙන විග්‍රහයක් හැටියට.
හැබැයි
ආයතන බව ආයතන කියන්නේම වැටහීමකින් යුක්තවම තමයි. ලෝකේ පැති විග්‍රහයක් දෙනකොට කියන්නේ ආයතන අර්ථාන්විත වෙනවා නම් එතන ඉතර වීම ඉස්මතු වෙලා තියෙන්නේ. වැටහීම ඉස්මතු වෙලා තියෙනවනะ. නැත්තම් ලෝකයට දෙන විග්‍රහයක් හැටියට ආයතනයක් වුණොතින් අවිද්‍යාව පාදනම් වෙලා තියෙනවා. ආයතනයක් බවට පත් වෙලා නම්.
ඒ කෙන්සර්නස් දැන් අපි මේ මේ අපි විමසනකොට එතන ඇස ආයතනයක් බවට බාර නොගැනි කියන්නේ එතනදිත් ගන්න වෙන ඇස ආයතනයක් වශයෙන් සමුදේ වීමද?
ඇත්තරම වෙන්නේ මාත්මය විමසීම වෙනකොට අවිද්‍යාව කියලා කියන්නේ ඇසක් කියලා ගැනීමේ පදනමට අවස්ථාවක් නොවන එකනේ.
ආයමසන්නේ
ඒ රූපයක් විතන කතා කරන්නේ ඇසින් දතේතු රූප කියලානේ. ඒතර ස්වරූප රූප වලට පදනමක් නොවන එකයි වෙන්නේ. ඇසනේ රූප ඇසින් දතේතු රූප තියනවා හෝ නැහැ හෝ කියලා කියන්නේ පදනමක් නොවීමයි වෙන්නේ.
එතකොට ලෝකෙ පැත්තෙන් මේ ඇහැ ආයතනයක් බවට පත් වෙන්නෙත් නැහැ කියන්නේ. පදනමක් නැති වෙන විමසීමේ පදනමක් නැති වෙන කියන අවස්ථාව වෙනකොට.
නොවිමසීම තුරනේ මේ කියන්නේ ඇසක් රූපයක් නෙවෙයි නැත්තම් ඇස දැන ගැනීමක් කියලා හරි. එහෙම වෙන්නේ. ඒක දැන් ඇතර ඒක ලෝකෙ පැතර දෙන විග්‍රහයක්නේ.
එහෙමයි
විග්‍රහය පැත්තෙන් අර විමසීම තුල එහෙම හෝ කතාවකට ඉඩක් හැදෙන්නේ නැහැ.
හැදෙන්නේ
නැහැ. එහෙම කියන අදිට්ඨ පුබ්බා ඔහොම කියනවනේ. දැක්කේ නැත්තම් දකින්නෙත් නැත්තම් දකින්නේ කියලා කාරණයක් නැත්තම් ඇසින් දතේත රූප කියලා එහෙම මේ ප්‍රේමයක් රාගයක් ඡන්දයක් ඇති කරගන්න එක සුදුසුද කියලා අහනවනේ.
එතනස එතකොට හොඳම දේ තමයි ආයතන පටලෝ ගන්න නැතුව මේ ඇස හට ගැනීම සහ නොහට කියන සමුදේසා එතන හට ගැනීම කියන එක ඒ පැත්තෙන් බලන්නේ ආයතන කියන කාරණයක් නොගෙනම කියන අපි ආයතනයක් කියන කාරණයට අගිය හැටිම ආපහු අපිට හිතෙනවා මේක මේ ලෝකෙට ඇති පැත්තද කියන කාරණේ පැත්තරම අපි එතන තා මිදිලා නැහෙනේ එහෙම කියලා හිතනින් ඉන්න ආයතන පටලෝ ගන්න ඕනේ නැතත් මේ ස්වාමීන් වහන්සේ ඔව්
මෙහිමයි දැන් අපි හිතමු මෙහිම කාරණේ දැන් අපි කලින් ගත්ත උපමාවක් වශයෙන් උදාහරණයක් ගමු. දැන් මට රූපයක් පෙනෙද්දී මට ඔරලෝසුව පේනවා. ඒක මට ඔරලෝසුව පේනවා කියලා කියමුකෝ. ඉතින්
ඔරලෝසුව
පෙනීම මට. එතකොට නමුත් එතන ඇත්තටම නිකන් ගත්තොතින් කියන්නේ ඇහැට රූපයක් කියන කාරණේ අපි පොඩ්ඩක් මුලින් දාගන්න ඕනේ නැත්තම්.
එහෙමයි සරම.
කියන්නේ ඇහැ හෝ රූප කියලා හෝ කියන්නේ එහෙම වුණා නම් මම ඊතර වෙලානේ ඒ බව ඒ කරුණ දැක්කනම් මට ඔරලෝසුවක් එදී ඒ රූපයක් උනේ කොහොමද? ඒක රූපයක් කියනකොට ඇස දැනගැනීමකින්නේ.
එහෙමයි.
ඇසේ සංවේදීතාවයකින් තමයි කතා කරන්නේ. ඒ කරුණ තුල ඇස දැනගැනීමකින් ඒ කරුණ තුල කතා කරද්දී ඇස දෙන ගන්නවා කියන එක දැන් ඔරලෝසුවේ කටු දුවනවා හරි මේ පාට හරි හැඩය හරි එහෙම නැත්නම් ඒකේ බරක් හරි මොකක් හරි විග්‍රහයක් එක්ක අර ඇස දැන ගැනීම කියන එක කතා එහෙම දාන එක නිකන් සුදුසුයි වගේද අර නිමිති ටික
ඇන්සර් එක සිතන ඇසේ කාර්යවියට බටහිරින් එතන ඇසෙට කරන්න පුළුවන් පෙනීම පමණයිනේ
පෙනීම කියන කාරණය හරි එතකොට ඔන්නෝ නිමිති කියන සාපේක්ෂත්වය දාන එක කියන්නේ ඇස දැන ගැනීම කියන තැනට යමු වුණාට පස්සේ පෙනීමේ සංවේදීත්වය කියන කාරණයට යමු වුණාට පස්සේ පෙනීම කියන කාරණයට ඇස දැන ගැනීම කියන තැනට විතරක් කියන්නේ සීමා වුණොතින් අර කියන්නේ නිමිති වල දායකත්වයක් දාන්න ඕනද ඕන නැහැනේ
ඇස සම්බන්ධයෙන් කරනකොට
ඇසට රූප කියන කොට නේද
එහෙම සර්
ඔව් එතකොට නිමිත්තේ පාදකත්වය නැති වෙනකොට හරියට අර ඒකං ආකඩේ අඤ්ඤෝපපතේ වගේ අර බඩමිටි දෙකෙන් එකක් ඇද්දර පස්සේ අනිත් එක ගැන කතා කරන්න බෑ වගේ සාපේක්ෂකත්වයක මැනීම නොයදෙනකොට ඇස කියලා හරි රූප කියලා හරි නැත්නම් ඇස දැන ගැනීම කියලා හරි චක්කු සංපස්ස කියලා හරි පස්සෙන් උපදින විඳීමක් කියලා හෝ කතාවකට ඉඩක් එනවාද?
එහෙම ඉඳෙන්නේ නැහැ සමහරවිට ඒක පිනීම ගැන කතාවක් වෙන්නේ නැහැ. එහෙමද සමහරවිට?
ඔව් ඒ කියන්නේ පිනීමේ පිනීමක් කියලා කොහොමද ඒ කියන්නේ ඇස පිනීමක් ඇසක් රූපයක් එක්කනේ කතා කරන්න වෙන්නේ නේද පිනීම? කොහොමද ඒකටත්තේ කතා කරන්නේ? ඒ කියන්නේ කලිනුත් තිබුණා නම් දැනුත් නැත්තම් ඔහොම විමසගෙන આવතින් හොඳේ නෙමෙයි හිතල දන්නේ නෑ
නෑ
දැනුත් නැත්තම් බැලිය යුතුයි කියලා නැත්නම් එතකොට දෙයක් කියන පැත්තකට හරි ද්වේතාවයකට කියන්නේ ඒ දේ පාදක වෙන මම හරි පිහිටන්න කියලා තියෙනවා කියලා හෝ නැහැ කියලා හෝ ඒ කතාවට එන්න පුළුවන්ද? ඒ වගේ භවක විග්‍රහයකට එන්න පුළුවන්ද?
දැනසවන්න සිතේ මොනක්වත් කතා යෙදෙන්නේ නැහැ නේද?
යෙදෙන්නේ නැහැ නේද? අර ඒ වගේ එහෙම විදියට අර විමසගෙන යද්දි නැත්තම් ওই විමසීම නොදිච්ච තැනක තමයි අපිට අන කියන්නේ මේ කියන්නේ ඇලෙන්න හරි බැඳෙන්න හරි අර රාගං වා ප්‍රේමං වා කියලා එහෙම කතා කරේ නේද? ප්‍රේමයක් හරි ඇති කරගන්න කරුණක ඉස්මතු වෙනවා කියන්නේ. හැබැයි කරුණක ඉස්මතුවක් නොවිච්ච දැන ඇලෙන්න මේ ලං වෙන්න කරුණක ඉස්මතු වෙන්නේ නැහැ.
අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මොකද? අවසරයි ස්වාමීන් වහන්සේ දැන් කාලාත්‍රයක් නැති තැනක හටගැනීමක් උත්පාද තితి බංග වගේ දෙයක් ඇති වෙන්න බෑ නේද කියලා මට හිතෙනවා. අනිත් එක ඇස කියලා ගත්තොත් එතන නාම රූපයක්නේ. එතකොට ඇස කියලා කියන්නේ අවිද්‍යාවෙන් හටගත්ත දෙයක් නම් මෙතන විද්‍යාව පෙන්වන තැන අපිට පුළුවන්ද ඒක මේකට සම්බන්ධ කරන්න පුළුවන්කමක් නැහැ නේද? දැක්මක් ඇති වෙනවා. ඒක එතනම ඒක අහෝසි වෙනවා. එහෙම නැත්නම් අනිත්‍යයි කියන එක තමයි මම දකින්නේ. එතකොට මේ හට ගැනීමක් ගැන ඔතන කතා කරන්න පුළුවන් කියන එක මම දකින්නේ නෑ ස්වාමීන් වහන්ස.
වැරදිනම් අරම් කිව්වේ උපාද තితి බංග කියලා කියන්නේ උපාද ඉපදෙනවා තితి තියෙනවා බංග කියන්නේ විනාශ වෙනවා කියන එකනේ. එහෙම
ඒක තියෙනවද ඔතන ස්වාමීන් වහන්ස?
දැන් අරම් ඒ වචනේ අරගත්ත නිසායි මම කියන්නේ.
එහෙමයි.
උපදින්න හරි තියෙන්න හරි නැති වෙන්න හරි මේ සූත්‍රයේ පරයයේ ඉස්මතු වෙනවද? ඉපදීමක්
නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඇයි කියන්නේ එතන එහෙම හට ගැනීමක් ගැන තුන් කාලයටම අයිති නැත්නම් කොහොමද මම කතා කරන්නේ හට ගැනීමක් ගැන?
අනේ ඉපදුණා ඉපදිනා තితి තියෙනවා තිබිච්ච එක නැති වෙනවා කියන එහෙම කියන්න පුළුවන්ද?
මට නම් බෑ. මට තේරෙන්නේ නැහැ එහෙම පුළුවන් බවක්.
විමසුවාට පස්සේ හිම කියන්නේ බෑනේ.
නෑනේ ස්වාමීන් වහන්සේ.
ඒක තමයි.
ඇසක් ගැනවත් පිහිටීමක් ගැනවත් කිසි දෙයක් ගැන එහෙම හිතන්න පුළුවන් කමක් දෙන්නේ නෑ. එතන මම දකින විදියට තේරුම් කරන්නේ ස්වාමීන්
වහන්සේ. අවසානයේ එතන ඉතුරු ටික දැන් අපි ඒ විදිහට හැමලෑම මේ කියන්නේ ඇස හරි කන හරි ඒ වගේ ආයතනයකට ලැබෙන දෙයක් ඒ ආකාරයට විමසීම කරගෙන යන්නේ දැන්ට කරන්න තියෙන දෙයක් එතනින්හාට. ඇත්තට මම එතනින්හාට ගියත් නෑ මොනවාක්වත් ඒක නේද දිගටම කරන් යන්න තියෙන දැනට. ඒ කියන්නේ සවනස පෙනී කියන්නේ එතන ඇසේ කාර්යය පෙනීමයි කියන කාරණේ දකින්න එක. කනට එහෙමයි.
ඒක අපිට මූලික වශයෙන්ම අපේ මාත්මය කියන්නේ කියන්නේ මටරලෝසෝ පේනවා නම් මටරලෝසෝ පේනවා කියලා තමයි ලැබෙන්නේ. ඒක තමයි දැන් අපි ජීවත් වෙන පදනම. අන්නේ කියන්නේ ඒක තමයි අපිට ගොරෝසුවට අපේ ජීවිතයේ පැවැත්මේ ස්වභාවය. දැන් මටරලෝසෝ පේනවා නම් ඔරලෝසෝ උනේ කාටද? ඔරලෝසුව උනේ මටනේ. එතකොට මට මාව හොයාගන්න බැරි වෙනවා. කියන්නේ මට මාව කියන විග්‍රහය දී ගන්න බැරි වෙනවනේ. ඊට පස්සේ බලන්න කියන්නේ මූලික වශයෙන් මට ඔරලෝසුවක් පේනවා. එතකොට මට ඔරලෝසුවක් පේනවා කියලා කියනකොට ඒ පේනවා හරි. එතකොට මෙතනදි කියන්නේ ඇහැට රූපයක් පේනවා ඇස දැනගැනීමක් එක්කනේ කතා කරන්න වෙන්නේ. එහෙනම් ඒ අදාළ සංසිද්ධියට ඔරලෝසු කතාවක පාදකත්වයක් එන්න පුළුවන්. ඔන්න ඒ විදිහට නේද? ඒ කියන්නේ සාපේක්ෂක මැනීමකින් තමයි මේ අර කියන්නේ යම්කිසි භවක කියන්නේ තියෙන භවක කියන්නේ මේ පේන දෙයක් පේන කෙනෙක් කියන දේ මතුවලා තියෙන්නේ. පේන දෙයක් තියෙනවා, පේන කෙනෙක්, පේන දේ තියෙනකොට පේන ඔරලෝසුවක් තියෙනවා, ඒ පේන මම ඉන්නවා. එතකොට අර අපි මේ ක්‍රමයට අරගන්නවා මේ හරි. එතන ඇත්තටම වෙලා තියෙන්නේ මට ඔරලෝසුවක් වුණාට ඇහැට රූපයක්නේ. ඇහැට රූපයක් ඇස දැනගැනීමක් එක කතා කරන්නේ. අන්නේ ඒ සිද්ධියට විමසීමකට ලක් කරනකොට ඒතර ඔරලෝසු කතාවක් මේකට දාන්න පුළුවන්ද? අන්න එතකොට ඒ සාපේක්ෂකත්වයේ මැනීම නොයෙදෙන තැනම අන්න අර මේ යෙදී කියන්නේ ඇස දැන ඇසින් දතේතු රූප කියලා කියනකොටම ඇසින් දතේතු රූප කියන කාරණේට තියෙනවා කියලා හෝ නැහැ කියලා හෝ කතා කරන්න ඉඩක් එනවද කියන කාරණේ අර කලින් දැක්කෙත් නැත්තම් දැනුත් වෙන්නේ නොදකින්නේ හිනම් දකින් දැකිය යුතුයි කියලත් කරුණක් නොයෙදෙනවා නම් ප්‍රේමයක් හරි ඡන්දයක් හරි රාගයක් හරි ඇති කරගෙන සුදුසුයිද කියලා මානුකේ ස්වාමීන් වහන්සේකින් මානුකේ පුත් ස්වාමීන් වහන්සේකින් අහනවා. නොහිතවන්ති සුදුසු නොවේ මේ කියලා අන්න අපිට හරි ලස්සන පරයයක් මෙතන මතු කරලා තියෙනවා. ඔබතුමා කිව්වා වගේම විමසීම තමයි ඉස්මතු වෙන්න ඕන නැත්නම් ඒක හරි.
සනස්ත පොඩි කාරණේ දැන් ඔත්තන දැන් දකින්නකොට දැන් ඇත්තටම විමසීම යනකොට ඔතන පිළිම ගැන විමසනකොට පේන කාරණයක් තමයි එතන අර මම දන්නේ මේක අර දැන් හිතලා බලන එකක්ද ඒක යන ගමනේ ඒ කියන්නේ විමසීමේදී වෙන කාරණයක්ද මොකක්ද කියන කාරණේ මට තෝරගන්න බැරි ඉන්නේ. එතන පටිසම්බන්ධ බවක් පේනවා. අනිත් පැත්තට ඔය කාලාත්‍රයට නොයදනයි කියන කාරණේ කාලයක් ගැන හිත වැඩකුත්ම නැහැ එතනදී. එතනම කාලාත්‍රයකට නොයදන බවක් කියන කාරණය හිතලා බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පටිසම්පන්න බව තියෙනවද කියලා අර බලන එකක් නෙවෙයි වෙන්නේ. එතෙන්දී පැහැදිලිවම පේන්න තියෙනවා එතන ඒක දැන් අපි කිව්ව ඇහැට රූපයක් පේන එක නක නැහැ. ඇහැයි ඇහැයි රූපයයි පෙනීමයි තුනම එන්නේ මූලික මට්ටමෙන් ගත්තාම. එතකොට ඇහැ කියන කාරණේ නැතුව පෙනීම සහ ඇහැ කියන කාරණේ නැතුව වෙනීම කියන කාණ්ඩ ඒ දෙකම නැතුව බෑ. රූපයක් නැතුවත් ඇහැ නැතුවත් බෑ. ඇහැ කියන කාණ්ඩේට තනින් ඉට ගන්නත් බෑ. වෙනීම කියන කාණ්ඩේ මේ රූපයට තනින් අර්ථයක් එන්නේ නැහැ. ඇහැට කියන කාර්ථයක් එන්නෙත් නැහැ. පේනීමක් නොතිබුණොත්. එතකොට ඒ තුන එකින් එකට යුක්තව තියෙන්න බෑ. ඒ තුනම එකට තියෙන්න ඕනේ වෙනීම කියන කාරණයක් වෙන්න. ඇහැ තියෙන්නත් ඕන රූපයක් තියෙන්නත් ඕන වෙනීම වෙන්න. එතනස එතන අර එතෙන්දි පටිසම්බන්ධ බවක් පේනවනේ. එතන අර එකම අවස්ථාවක එදුන් නැත්තම් පෙනීම කියන එකට අර්ථයක් නැහැ කියලා. එතකොට එහෙම දකින්න එහෙම මම හිතලා කරන එකක්ද එහෙම නැත්තම් දකින්න එකක්ද කියන කාරණේ මට තෝරගන්න බැරි
වෙන්නේ. එතනද දැන් අර දැන් එතෙන්දි මේ කොහොනේ ඇසක් තියෙනවා රූපයක් තියෙනවා චක්කු විඥානයක් තියෙනවා කියන පදනමට ගියෝතින් අපහු තියෙන හැක් තියෙන රූපයක් තියෙන දැන ගැනීමක් වෙන අපහු අර මේ සාස්වතෙන් උච්චේදී පැත්තට යෑමක් සිද්ධ වෙනවා. හැබැයි එතන අර ප්‍රත්‍යুৎපන්න ස්වභාවය කතා කරනවා නම් ඇහැට තනි අනන්‍යතාවයක් හෝ එහෙම නැත්නම් අනන්‍යතාවයක් හෝ අන්‍යතාවයක් කතා කරන්න බෑ. අනිත අන ඇහැ කියලා දැන් ඇහැරු ඇහැගෙන කතා කරද්දී ඇහැ රූප ඇසේ දැන ගැනීම කියලා කියන්නේ ඒ කියන්නේ අනන්‍යතාවය ඇහැකට අනන්‍යතාවයක් නැහැ. රූප වලින් මම දෙක අරුණු දෙකක් විතරක් ගන්නම්. රූප වලින් තොරව අනන්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ රූප නැතුව කතා කරන්න බැහැ. හැබැයි ඇහැ කියන්නේ රූපත් නෙමෙයි. එහෙම ඒ විදිහට කතා කරොත් ඇහැ කියන කරුණට අනන්‍යතාවයක් හෝ අනන්‍යතාවයක් කතා කරන්නත් බෑ. හැබැයි ඇහැ කියන්නේ වෙන කාරණයකුත් නෙමෙයි. ඒ විදිහට පදනමක් නැහැ. ඒ විදිහට බැලුවත් ඉතින් අර අරම විමසගෙන යද්දී දැන් අර මේ ඇසින් දත යුතු රූප ඇසින් දත යුතු කියලා කියනකොටම ඇස කියලා තනි අයිතිත්වයක් දැන් කනින් දත යුතු ශබ්දය කියලා කියනකොට කසින් කනින් දැනගන්න ඕන ශබ්දය කියනකොට මේ කන කියලා කෙනෙක් කනකට නිකන් තනි ආවේනික ඒකාධිකාරී බලයක් දීලා නැහැ. ඒකට අර කියන්නේ ප්‍රත්‍ය ස්වභාව කියන්නේ ඒ විමසන තැනම විමසීම තුළ ඉස්මතු වෙන්න ඕන ප්‍රත්‍ය ස්වභාවය තමයි විමසීමකට ප්‍රත්‍ය බවක් හමු වෙනවා නෙවෙයි. විමසීම තුළ මේ කියන්නේ ඔය දැන් පච්චුප්පන්නංච යෝධම්මං අත්තතත් විපස්සති. එතකොට විපස්සති එකක් එක තමයි පච්චුප්පන්න කියලා කතා කරන්නේ. එහෙම නැතු පච්චුප්පන්න දැන් අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්න ඔය විදිහට මේ කතා කරන්නේ. අනිත්‍ය කුළු ගැන් වෙලා තියෙන්න ඕන. ඔව් පටිච්ච සමුප්පන්නං කියලා හෝ සමුදයක් කියලා හෝ වයක් කියලා හෝ අනිත්‍යයක් කියලා හෝ ඉස්මතු වෙන්නේ නැහැ. අර ඒ වැටහීමක්නේ. අර මූලික වශයෙන් අපි කරන්න ඕන මේ කියන්නේ විචක්ෂණ කෘත්‍ය සිදු වෙනකොට පටිච්ච සමුප්පන්න භවක ඉස්මතුවක් එන්නේ නැහැ. ඒ අත මේ අත පෙරල බැලීමක් තමයි අපිට මේ කල හැක්ක. එතකොට නුවණකට වැටහෙන නුවණකටයි ප්‍රත්‍යুৎপন্ন ස්වභාවය ගැන කතා කරන්නේ. ඒකත් ප්‍රත්‍යুৎপন্ন ස්වභාවය ලැබීමක් නෙවෙයි. ඒකත් බාහිර විග්‍රහයක් තමයි ඒ කරන්නේ.
කල්සනස ඒක ඒ කියන්නේ අපවර අප දැනුම කියන එක ඔකට දාගත්තා කියන අදහසක් තමයි අන්තිමට වෙන්නේ. කියන අපි පෙර දැනුමක්
මතන් දැනුම දැකුමක් පිණිස යෙදී යුතුයි. ඒ කියන්නේ දැනුම හුදෙක්ම දැකුමක් පිණිසයි මේ දැකුමින් තොර දැනුම කියලා කියන්නේ ඒක දැනුම දැකුමකට යොදා ගන්න පුළුවන් නැත්නම් දැනුම කියන සීමාවෙන් අපි රැඳෙනවා ඒක ආකාර පරිවිතයක් වගේ දිට්ඨිනිඥානකන්තියක් වගේ පැත්තකට තල්ලු වෙන්න පුළුවන් හැබැයි දැනුමක් දීලා තියෙන්නෙම තහවුරුවක් වීමක නිස නෙමෙයි
එහෙමසනස
භාවිතයක් ක්‍රමයක භාවිතයක් පිණිසයි
අදහස් පැහැදිලි සවනස මම තා පොඩ්ඩක් අපි ඉස්සරහට පොඩ්ඩක් මේ ආකාරයට විසලින්සලින් ප්‍රශ්නයක් ආවොත් අපි පොඩ්ඩක් ප්‍රශ්නේ එලා සවනස අපි මේ තේරුම් ගන්න බලන සාකච්ඡාවකදී තේරුම් ගන්න සවනස ඕම් පැහැදිලි වෙනවා
ගරු ස්වාමින් වහන්සේ දැන් එතකොට උත්තරදී ගරු ස්වාමින් වහන්සේ දැන් ඔතෙන්දී ඇසේ කෘත්‍ය මොකද්ද එතකොට?
ඒක මාත්මය.
මොකක්?
ඇසේ කෘත්‍ය විමසපු තැන ඇස බවක් කිස්මතු වෙන්නේ නැහැ මාත්මය.
එතකොට සනස ඇසක් නැතුව රූපයක් ගැන අපිට කතා කරන්න පුළුවන්.
ඇසක් නැතුව රූපයක් ගැන කතා කරන්න බෑ.
එතකොට ඇසිනුත් යම් කාර්යයක් ඉෂ්ට වෙනවා.
ලෝකයේ පැත්තෙන් ඒ විදිහට කියන්නත් පුළුවන්.
ඒ කියන්නේ ඇස දැන් ඇස කිව්වද උතන ආයතන හයම වන්තුනවා. එතකොට ආයතන හයෙන් තොරව අපිට කතා කරන්නත් බෑ.
ආයතන හයෙන් තොරව ලෝකයක පැවැත්මක් කතා කරන්න බෑ.
ආයතන හයෙන් තොරව එතකොට මොකක්ද නේද අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ?
ආයතන 6 තියෙනවා නම් ලෝකයක පැවැත්මක් කියන එකයි. ආයතන 6.
ආයතන
ආයතන විද්‍යාවෙන් හටගත්ත බව දැක්කනම් පැවැත්මක කතාවක් ඉස්මතු වෙන්නේ නැහැ. ලෝකයෙන් ඈතර වීමක් තමයි වෙන්නේ.
වෙන්නේ. එතකොට අපි එක ආයතනයක් අපි අවබෝධ කරගත්තොත් අපිට දැන් හොඳටම ඇතිනේ.
එකක් අවබෝධ කරගත්තොත් ඒ පරියායෙන් අනිත්‍යවත් අවබෝධ කරග වැටහිමක් එනවා.
ඔව්. එතකොට ගර්සවන් වාන්සේ එතකොට අපි ඇහැම ගත්තොත් එතකොට ඇහි ඇස දැන් ඇස ඇති ඇස ගැන කතා කරන්න නම් රූපයක් බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් රූපයක් හම්බෙන්නත් ඕනි, පෙනීමක් හම්බෙන්නත් ඕනි. එතකොට ඒ පෙනීම තුළ යම් අරමුණක් අපිට ඇති වෙන්නත් ඕනි. එතකොට හේතුන් කීපයක එකතුවක් ගැන තමයි අපිට එතකොට කතා කරන්න වෙන්නේ.
ඇස කියන කාරණේ විමසපු තැනදී අනිත් කාරණා පිළිබඳව ඉස්මතුවක් වෙන්නේ නැහැ මහත්මයා.
ඔව්, ඒ කියන්නේ දැන් ඇස ගැන පෙනීමකින් තොරව ඇසක් පනවන්නත් බැන්නේ සනොත්.
ඔව්.
පෙනීමකින් තොරව ඇසක් පනවන්නත් බැ. එතකොට පෙනීම තුල පෙනෙන දෙයක් පනවන්නත් බැන්නේ සනොත්.
පෙනීම තුළ පෙන දෙයක් පනවන්න බෑ. ඒ කියන්නේ පෙනීම මාත්‍රයක් වෙච්ච තැනකදී ඈතර වීම තමයි සිදු වෙන්නේ.
ඔව්. එතකොට පෙනීමෙන් තොරව ඇසක් ගැන කතා කරන්නත් බෑ. එතකොට ඇසයි පෙනීමයි තිබුණට පෙනෙන දෙයකින් තොරව අපිට ඇස ගැන කතා කරන්නත් බෑ. එතකොට පෙනෙන දෙය ඇසට සම්බන්ධයකුත් නැහැ. පෙනෙන දේ පෙනීමට සම්බන්ධයක්වත් නෑ ස්වාමීන් වහන්සේ. එහෙමනම් මෙතන මොකක්ද ස්වාමීන් වහන්සේ? එතකොට මෙතන සිදුවෙන සිදුවීම.
තිරුවන් සරණයි. කොට
කවුසල්ද? මට හිතෙනවා අපි මේ සූත්‍රයේ කියලා දෙයක ඔබෙන් ගන් අවශ්‍ය කැඹුරු බවක් ආරෝපණය කරගන්න උත්සාහ කරනවාද කියලා මේ කතා කරන්න ගියාම සූත්‍රයේ කියන්නේ කලින් නොදකපු රූපයක්, දැන් දකින්නෙත් නැති රූපයක්, අනාගතයේ දකී කියලා අපේක්ෂාවකුත් නැති රූපයක් පිළිබඳව චන්ද්‍රාගයක් චන්ද්‍යක් රාගයක් ඇති වෙයිද කියලා ප්‍රශ්නයක් නෙවෙයි.
එතකොට මහත්මයා දැන් සූත්‍රයේ තියෙන හඟවපු කොටස නේද එළියට ගන්න
ඕනේ.
දැන් මතුපිට බුදුහාමුදුරුවන්ගේ දර්ශනේ මතුපිටින් අපිට ගන්න පුළුවන් නම් මෙලහට ඔක්කොමලා අවබෝධ කරගන්න. අර හඟවපු දේ මතු කරගත්තොත් නේද අපිට මේකෙන් ඈතර වීමක් දකින්න පුළුවන් වෙන්නේ. ගරු මෙතුමනි,
ඔව් හංගෝපු දෙයක් මතු කරගන්න පුළුවන් නම් හුඟක් ලොකු දෙයක් ඒක එහෙම තමයි ඒක තමයි වෙන්න ඕනේ. නමුත් මට හිතෙනවා නිකන් මේ හංගෝපු දෙයක් තියෙනවා කියලා අර නිකන් අනවශ්‍ය දඟලිල්ලක් නගනවා කියලා. මොකද මේ සූත්‍රයට අනුව කිය වෙන දේ තමයි මට තේරෙන විදිහට මේ භව්‍ය වූ දෙයක් පිළිබඳව භව්‍ය වූ ඡන්දයක් රාගයක් තියෙද කියන එක නේද අපි විමසන්න ඕනේ කියලා.
කියන ගාන මැතිතුමනි, දැන් සූත්‍රයක් කියවලා අපිට අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් මෙතෙක් කල සූත්‍ර පරිහරණය කිරීමෙන් පසුගිය කාලය තුල බොහෝ දෙනෙක් ඈතර වෙන්න තිබුණනේ. ඒතකොට මෙච්චර සංගවිච්ඡ ධර්මයේ දැන් මතුවෙලා එන්නේ. එතකොට මේ මතුවෙලා එන්න පුළුවන් වුණෙත් ඔය හැඟවිච්ඡ කොටස අවබෝධ කරගත් දරු ස්වාමින් වහන්සේලා විසින් ඒ දක්ෂතාවයේ පෙන්눔 කරන නිසානි ඉම හැකියාව. එතකොට ඒකම නේද දැන් අපිත් මෙතන මතු කරගන්න ඕනේ අපි කිචිලු දෙනා මේකතු වෙලා.
ඔව් ඒක තමයි මේ උත්සාහ කරන්නේ. ඒකට අර අපි ගොල්ලන් මට තේරෙන විදිහට නම් ඒක මේ සූත්‍රයේ ඉක්මවා යාම කියලා මට තේරෙන්නේ.
එක තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ දැන් අපි ඉදිරියට ගියොත් අර මේ මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේගේ ප්‍රති උත්තරය දේශනා කරනකොට ওই ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන බවයි මට හිතෙන්නේ.
ඔව් අනයි මාත් එතන හොඳ තැනකට ආවා.
ගොඩාක් වැටෙනවා. I think දැන් කාලය ගත වෙච්ච නිසා අපි ලබන සතියේට ඒ කාරණේ තියාගනිමු නේද? දහය විතර වගේ වෙච්ච නිසා අපි කියන්නේ අපි මේක මේ එක දවසින් කතා කරලා ඉවර කරනවා කියන තැනට අදහසක් කියන්නේ නැතුව අපි ඊළඟ සතියේට යොදා ගනිමු. එහෙනම් තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
ඔව් තිරුවන් සරණයි
ගොඩ සෝම්. හොඳයි අපි අද දවසට සාකච්ඡාව නිමා කරමු. ස්වයන් වහන්සේට අපි ඊට ප්‍රස්ථාන ලබා දෙන්න ඕනේ. එවනම් අද දවසෙත් අපි ස්වාමීන් වහන්සේ විසින් තම වටනා ධර්ම කරුණු අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා පුණ්‍ය සම්බාරයක් දැන් කරගත්තා. ඒ වගේම අපිට ඒ ධර්මයේ සවන් දීලා ඒවට සිත පිටේ යොමු කරගෙන පුණ්‍ය සම්බාරයක් කරගත්තා. ඒ සෑම ප්‍රසාරයක්ම අපි ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. ස්වාමීන් වහන්සේගේ කර්ම අවබෝධය සඳහාම මේ හේතුවාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සහ මේ සතු සාකච්ඡාවට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ දෙමෝපියන්ට ආත්මයන් වහන්සේලාටත් අපි පින් අනුමෝදන් කරමින් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා සාකච්ඡාව ලබා කරන්න කියලා. තිරුවන් සරණයි.
බොහෝම ඌමනාවෙන් අවශ්‍යතාවයෙන් මේ කටයුතු වලට සවන් දුන්නා. ඒ වගේම අදහස් කතා බහ කළා. ඉතින් අද කාලය ගත වෙච්ච නිසා මේ අපි අපුදේ කාලෙදිත් අපේ දෛනික කටයුතු වල උදින් අවදි වෙන්න අවශ්‍යතාවය තියෙන නිසා මේ තමයි මේ කාලෙ විතරින් මම අවසන් කරන්නේ. අපි හිමින් සැරේ ඉස්සරහට මේ ලිපිය සාකච්ඡා කරගෙන කතා කරගෙන යමු. ඉතින් ඒ නිසා මේ අද මෙච්චිතින් කරුණාවෙන් මෛත්‍රියෙන් සහ සම්බන්ධ වෙච්ච පූජනීය ස්වාමීන් වහන්සේලා වේද මෙහෙණින් වහන්සේලා වේද උන්වහන්සේලාටත් ඒ වගේම සම්බන්ධ වෙච්ච ශ්‍රාවක ශ්‍රාවිකා ඉන්නත් හැමෝටම මේ සූත්‍ර දේශනාවෙන් යම් ඉස්මතුවක් වුණා නම් ඒ ඉස්මතුව ජීවිතය පිළිබඳව හොයන්න يعني ලෝකයේ පැවැත්මට යට වෙලා ඉන්න අපි ඒ පැවැත්මින් ගැලවීම පිණිස අපි කවුරුත් භාග්‍යවතුන් වහන්සේගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොයන අය, ඊට අනුරූපව විමසන්න උත්සුක වෙන අය, ඊට අනුරූපව ප්‍රතිපදාව මතු කරගන්න උත්සාහ කරන අය. ඉතින් ඒ නිසා ඒ මේ දවසින් දවස අපි ගන්න උත්සාහයන් අපේ ජීවිතවල රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් ගිවිලා යම් කිසි එකක් එක්ක එක්කාසු වෙලා ඉන්නේ, එහෙම නැත්නම් ප්‍රතික්ෂේප කරන්නේ, එහෙම නැත්නම් මධ්‍යස්ථ වෙන්න හරි වෙන්නේ යමක් දෙයක් බවක් වෙච්ච තැනකදී. එතකොට යෙදීම හොයන තැන භවක ඉස්මතුවක්, විග්‍රහයක ඉස්මතුවක්, නිර්වචනයක ඉස්මතුවක් වෙන්නේ නැහැ. නිසා ජීවිතයේ යෙදීම් පිළිබඳව විමසීමකට උත්සාහවත් වන වටිනාකමට ජීවිතයක් හැමෝටම ඉස්මතු වේවා. හැමෝ දෙනාට ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පහස ආලෝකය කාට කාටත් ලැබේවා කියන අදහස සිතින් සිහිපත් කරමින් අදට හමුවට කරනවා. අප අපේ විචාර දෙමාපියන්ට, ඒ වගේම අපේ ගුරු උත්තම ආනන්ද මහන්සේ වෙනාටත්, ඒ වගේම ශ්‍රාවක පින්වත් හැමෝම දෙනාටම වේවා. ධර්මාවබෝධ වේවා. සිදුරු දෙනාටම තෙරුවන් සරණයි.
తెరువన్ సార్ అని